අයිබෝවන්. ලිපිලේඛනාදිය පිළිගැන්වීම, ගරු සදේශ කටයුතු ඇමතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් ඇමතිතුමා, යෝජනා ලිපිලේඛන
නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ලෝහෝර් ආර්ය ණය අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම, බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගවගේ මහතා විසින් පිළිගැන්වීම.
සුදී නියෝජක දැනගතුමනි, බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව ශ්‍රී ලංකා විදුලි බල පනත යටතේ නියෝග 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරී වාර්ෂික වාර්තාව
සුනිත්‍ය,
2014 වර්ෂය සඳහා පරමාණු බලශක්ති අධිකාරී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එම කාරක සභාව වාර්තාව මම ඉදිරිපත් කරමි.
2.1.2 ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලික් ජයතිලක මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 45 යටතේ වාර්තා පිළිගැන්වීම, පාර්ලිමේන්තුවේ යටතේ ශ්‍රී ලංකා කාන්තා සම්මේලන සංස්ථාගත කිරීම සහ ඔන්රාගල දිස්ත්‍රික් කාන්තා මහසංගමය සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම්පත් පිළිබඳ ගරු කාන්තා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන වාර්තාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝග අංක 45 යටතේ ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය පනත් කෙටුම්පත පිළිබඳව අමාත්‍ය වාර්තාව මම ඉදිරිපත් කරමි. ස්ථාවර නියෝග අංක 45 යටතේ මොන්රාගල දිස්ත්‍රික්කයේ කාන්තා මහ සංගමයේ පනත් කෙටුම්පත පිළිබඳව අමාත්‍ය වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කියවීම කවදාද? හෙට. පෙත්සම් පිළිගැනීම ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සම්තුනායි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නාචදුව අතුරුවැල්ල දෙකේ ඇල පාර යන ස්ථානයේ පදිංචි එම්.බී. සරත් ගාමිණී වනසිංහ මහතාගෙන් ලැබුණු පෙසමත්ද, තඹුත්තේගම කෝන්වැව නොම්බර 5 දරණ ස්ථානයේ පදිංචි එස්.සී.ආර්. වයි.එම්. වීදිය බණ්ඩාර උඩවෙල මහතාගෙන් ලැබුණ පෙසමත්ද, සේනපුර ගම යන ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.ඒ. ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් ලැබුණු පෙසමක්ද පිළිගන්නුනි.
ගරු පාලිත කුමාර් තෙවරප්පරුව මෙතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර, ඊට ප්‍රකාශනපත් කරපු පෙත්සම් කාරක සභාවට යොමු කරනවා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මෙතුමා.
කල් ගන්න නැහැ කියලා හිතාගෙන තුන්වෙනි සැරේටත් අහනවා.
ඉදිරි බලා පුනර්ජීවන
ඉදිරි බලා අමාත්‍යාංශය දන්වලා තිනවා සතියක් කල් ඉල්ලනවා.
විමල් රත්නායක මහතා, තුමේ ප්‍රශ්නය ගරු සුනිල් හඳුන්නේති මහතා.
මම අහනවා නියෝජ්‍ය කතානායක,
අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට
අධ්‍යාපන ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
මේක සති දෙකක් කල් ඉල්ලන තේරුමක් නැති ප්‍රශ්නයක්.
ප්‍රශ්න අංක 4 ගරු වාසුදේව නානායක්කාර මහතා.
ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි,
ඉඩම් ඇමතිතුමාගේ ඇසීමට
නියෝජ්‍ය කතානායකතුමනි, ආයක වූ ආ දෙක වූ ආ තුන මෙම ඉඩම් පාලනය හා කල්පනාකරණය කිරීමට 1994 අප්‍රේල් 21 වෙනි දින ඇති අංක 815/10 ගැසට් නිවේදනයේ මගින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත භාරතීය ඇති අතර ඔවුන් විසින් මෙම ඉඩම මතුරට වැවිලි සමාගම වෙත අතුරු බල දීමක් කර ඇත. එම වැවිලි සමාගම විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ මැදිහත් වීමකින් තොරව සන්නිවේදන හා රූපවාහිනී සම්ප්‍රේක්ෂණ කුළුණු 11ක් ඉදිකිරීමට අනුමැතිය දී ඇත. ආ හතර ඔව් අධිකරණයේ ක්‍රියාදාමයට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ආ අදාළ නැත.
පළවෙනි අතුරු ප්‍රශ්නය
නියෝජ්‍ය කතානායකතුමනි, මෙම කරුණ පිළිබඳව අධිකරණයට නීතිමය වශයෙන් යොමු කරන ක්‍රියාදාමය ආරම්භ කර ඇති බව ඔබතුමා කියනවා. ඒ ගැන කෙටියෙන් අපට දැන්විය හැකිද? එකමක්ද ඒ ක්‍රියාදාමය කවදාද ආරම්භ කරනු ලැබුවේ? කුමන අධිකරණයකටද මේක යොමු
වෙන්නේ? ප්‍රශ්නයේ විතර ඉල්ලලා තිබුණා මම අරන් එනවා.
අනේ අතුරු ප්‍රශ්නයක්. ඔබතුමාගේ පිළිතුර අනුව, ඔබතුමාගේ පිළිතුරේ කිව්වා අධිකරණමය. නෑ ඉන්නකෝ ඇහෙන්නේ නැහැ ඔබතුමා කියන එක.
මගේ ඇහුවා නම් ඒකේ මේ පැමිණිල්ලයි
විතරයි. ඔබතුමාගේ පිළිතුරෙන් ඔබතුමා කියනවා අධිකරණයට යොමු කිරීමට නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මම ඔබතුමාගේ පිළිතුර අනුව අහනවා අතුරු ප්‍රශ්නය, ඒ කුමක්ද ඒ ක්‍රියාදාමය? ඒ ක්‍රියාදාමයේ ප්‍රගතිය කුමක්ද? ඒ ක්‍රියාදාමයේ කෙටි විස්තරයක් කළ හැකිද?
ඔකයි මගේ ප්‍රශ්න. මම ඔහු නකරන විස්තර ලබාගෙන නැහැ.
ඒ පිළිබඳව ඇමතුමාට විස්තරයක් මේ වෙලාවේ කියන්න පුළුවන් කමක් නැහැ. පස්සේ හොල දෙන්නම් කියලා කියන්නේ.
මේ සභාවේ පිළිතුරු දෙන්න ඕමනා නැහැ. ආයෙ මම ප්‍රශ්න කියන්නෙත් නැහැ. ඔබතුමා එක මට දැනුම් දෙන්න, ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මට කරන දැනුම් දීමක් හැටියට. අද මේ යන්නා වූ අතුරු ප්‍රශ්න විමසීමට පිළිතුරු වශයෙන්
ලිඛිතව ගෙනත් දෙන්නම් මේ පාර්ලිමේන්තුවේදීම.
කතර ගරු අංශුමාර් සිංහ මහතාගේ ප්‍රශ්නය. උදේ ප්‍රභාත් ගම්මන්පෙළ මැතිතුමා, අංක 7 ඉන්දික අනුරුද්ධ හේරත් මහතා ප්‍රශ්නය අසන්නේ දෙවනි වටේට. දායි දෙවනි වටය අංක 2 ගරු විමලරත්නායක මහතාගේ ප්‍රශ්නය අසන්න
මම අහනවා නියෝජිතයනි.
ඒ සමාගත කරන්න පුළුවන් මිතු?
නෑ, අධ්‍යාපන මැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා දෙනවා.
ප්‍රශ්න අංක 5 දෙවනි වටේට විදුලි බල හා මුණජනීය බලශක්ති මෙතුමාගේ ඇසීමට ගෞරව මහාචාර්ය අංශු මාර්සිංහ මෙතුමාගේ ප්‍රශ්න අසනවාද? බුද්ධික මෙතුමා අහනවාද ප්‍රශ්න?
එතුමා වෙනුවෙන් මම අහනවා.
විදුලි බල මෙතුමා සතියක් කල් ඉල්ලනවා.
ප්‍රශ්න අංක 6 උදේ ප්‍රභා ගම්මන්පිල මහතාගේ ප්‍රශ්න අසනවාද? බන්දුල චමරාජපක්ෂ මෙතුමාගේ ප්‍රශ්න අසනවා. ලසන්ත අලගෙන මැතුමා සභාගත කරනවා. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතාගේ ප්‍රශ්නය අසනවාද? අංක 7. ඒ ප්‍රශ්නේ කවුද අසන්නේ? හරි, බන්දුල ගුණරත්න මැතුමා ප්‍රශ්න අංක 7 අසනවා. එය සභාගත කරනවා අලුවිහාරි මැතුමා. හොඳයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
නන්දි ප්‍රති සභානාර අවරලේ මහාවිලි අවිරිතිය மற்றும் சூழல் அமைச்சர் மேன்மதங்கிய ஜனாதிபதி மைத்திரிபால சிறிசேனா அவர்களை கேட்பதற்கு ஜால் மாவட்டத்தில் கள்ளக்கல்லடியாக இருக்கும் கலட்டி நிலங்களை தோட்ட நிலங்களாக மாற்றி பயிற்சி நடவடிக்கைகளை மேற்கொள்வதற்கும் சமதரையாக மாற்றி வீடு முதலான கட்டிடங்களை கட்டுவதற்குமாக சுண்ண கற்பாறைகளை அகற்றப்பட்டு வருகின்றன. இவ்வாறு அகற்றப்படும் கற்கள் பல்வேறு கட்டுமான பணிகளுக்காக பயன்படுத்தப்படுகின்றன. மேற்படி கல்லுடைக்கும் தொழிலை தங்களது வாழ்வாதாரமாக கொண்டவர்களாக யாழ்ப்பாணம் வலியாமன் கிழக்கு பிரதேச செயலகத்தின் கீழ் J273 கிராம சேவையாளர் பிரிவுக்குட்பட்ட சிறுப்பட்டி, ஈவினை, அச்சலு, நவக்கிரி, மயிலங்காடு, தம்பாலை ஆகிய கிராமங்களைச் சேர்ந்த சுமார் 5000 வரையிலான மக்கள் வாழ்ந்து வருகின்றனர். இம்மக்கள் அச்சுவேலி, பத்தமேனி, வலாளாய், பலாளி, புத்தூர், சிறுப்பட்டி, நவக்கிரி போன்ற கிராமங்களில் காணி உரிமையாளர்களது அனுமதியுடன் அவர்களது காணிகளில் கல்லுடைக்கும் தொழிலை மேற்கொண்டு வருகின்றனர். இந்த நிலையில் தற்போது யாழ் மாவட்டத்தில் சுண்ணக்கற்பாறைகளை அகற்றுவது தொடர்பில் பல்வேறு தடைகள் காணப்படுகின்றன. மேற்படி கல்லுடைக்கும் செயல்பாடுகளுக்கு கனிய வளங்கள் திணைக்களத்தில் 50,000 ரூபாய் செலுத்தி பொருத்தமான காரணங்களுடன் அனுமதி பெற வேண்டும் என்றும், கல்லை ஏற்றிறக்குவதற்கு பொருத்தமான முறையில் வழி அனுமதி பெற வேண்டும் என்றும் கட்டுப்பாடுகள் விதிக்கப்பட்டுள்ள நிலையில் மேற்படி மக்கள் தொழில் ரீதியாகவும் வாழ்வாதார ரீதியாகவும் பெரிதும் பாதிக்கப்பட்டுள்ளது. அத்துடன் மேற்படி அகற்றப்படும் கற்களை ஏற்றிறக்கும் உளவு இயந்திர சாரதிகள் மற்றும் அவற்றின் உரிமையாளர்களும் பாதிக்கப்பட்டுள்ளனர். தற்போது யாழ் குடாநாட்டில் ஏற்பட்டுள்ள தொழிலில்லா பிரச்சனைகளுக்கு மத்தியில் மக்களுக்கு வேறு தொழில்துறைகளை நாடவும் இயலாத ஒரு சூழ்நிலை காணப்படுகின்றது. யாழ் மாவட்டத்தினில் உள்ள நிலங்களில் சூழலுக்கு பாதிப்பினை உண்டு பண்ணாத வகையில் சுண்ணக்கற்களை அகற்றினால்தான் பயிர் செய்யினை மேற்கொள்ளவோ ஏனைய கட்டிடப்பணிகளை மேற்கொள்ளவோ முடியும் என்கின்ற நிலையில் யாழ் மாவட்டத்தில் சுண்ணக்கற்களை அகழ்தல் மற்றும் உளவு இயந்திரங்களில் ஏற்றி இறக்குதல் தொடர்பில் விசேட ஏற்பாடாக நியாயமான அவரது நடைமுறையை செயல்படுத்த இயலாதா? இத்தொழில்துறை சார்ந்த அதனை மட்டும் நம்பி வாழ்கின்ற மக்களுக்கு வழங்கக்கூடிய நிவாரணம் குறித்து விளக்க முடியுமா? எனது இந்த கேள்விகளுக்கு ஜனாதிபதி அவர்களோ அல்லது அவர்கள் சார்பில் அவரை பிரதிநிதித்துவப்படுத்துகின்ற பதில் சொல்வாரன் எதிர்பார்க்கின்றேன். நன்றி.
கரு நியோஜகத்துவம் துறையாக தினம் அது
கரு நியோஜக கதாநாயகத்துவமணி මේ හුණුගල් කියන්නේ ඇත්තරම වාණිජමය වශයෙන් ගත්තාම විශාල වටිනාකමක් තියෙන ඛනිජ ද්‍රව්‍යයක්. එතකොට මේ යාපනය දිස්ත්‍රික්කයේ අපේ ගරු මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නය පැන නැගපු ප්‍රදේශය ගත්තාම යාපනය දිස්ත්‍රික්කයේ තමයි වැඩිම හුණුගල් ප්‍රමාණයක් තියෙන ප්‍රදේශය හැටියට දැනට හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශය තුළ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැනට කර්මාන්ත ශාලා 65ක් තියෙනවා. නීත්‍යානුකූලව බලපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක වෙන. හැබැයි මේ කර්මාන්ත ශාලා 65ට ඒ අමුද්‍රව්‍ය එහෙමත් නැත්නම් හුණුගල් සපයන කණ්ඩායම ගත්තාම 5000ක විතර පිරිසක් ඉන්නවා. හැබැයි මේ 5000න් අපිට තියෙන ගැටලුව 100කට 90කටත් එහා කිසිදු බලපත්‍රයක් කිසිම ඒ රජය විසින් පනවන ලබන රෙගුලාසි කොන්දේසි වලට යටත්ව නෙවෙයි 100ට 90ක විතර ප්‍රමාණයක් හුණුගල් කඩන්නේ. එතකොට අපේ ගරු මන්ත්‍රීතුමා පැන නැගපු මේ ප්‍රශ්නය පැහැදිලිවම ඇති වෙලා තියෙන්නේ රුපියල් 50,000ක් අය කරගෙන AML ලයිසන් එකක් නිකුත් කිරීම පිළිබඳව. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට රුපියල් 50,000ක් ගෙවලා මේ බලපත්‍රය ලබා ගැනීමට හැකිද කියන ගැටලුව පැන නැගිලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ගරු මන්ත්‍රීතුමා දැන් හඳුන්වලා දීලා තියෙනවා රුපියල් 6,000ක් පමණක් අය කරගෙන ඒ එක් පුද්ගලයෙකුට ලබා ගන්න පුළුවන් ශිල්පීය එක් ශිල්පීය බලපත්‍රයක් ලබා දෙන්න. එතකොට එක අය කිරීමක් වෙන රුපියල් 6,000ක් පමණයි. මේ 6,000ක බලපත්‍රයක් ලබා ගත්තාම කියුබ් 35ක් කඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර කලින් පැවතිච්ච ක්‍රමවේදය, ඒ කියන්නේ රුපියල් 50,000ක් අය කරගෙන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මේ හුණුගල් කඩනවා වෙනුවට ශිල්පීය බලපත්‍රයක් ලබාගෙන රුපියල් 6,000ක් ගෙවලා ඒ කියුබ් 35ක් කඩන වැඩපිළිවෙලට ඒගොල්ලන්ට යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණාව හරියට නීත්‍යානුකූල කිරීම පමණයි අපි කරලා තියෙන්නේ. මොකද අපේ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට 90ත් පතල් භූවිද්‍යා කාර්යාංශයට තමයි මේ සම්පූර්ණ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තියෙන්නේ. ඒ නිසා මේ ඛනිජ ද්‍රව්‍ය මං හිතන්නේ පරිසරයට අහිතකර නොවන ආකාරයට, ඒ වගේම සමාජීය ප්‍රශ්න පැන නගින් නැතිව ඒක හරියාකාරව කරන්නත්, ඒ වගේම මේ ඛනිජ ද්‍රව්‍ය නාස්ති වීම වළක්වා ගන්නත් තමයි මේ ක්‍රමවේදය අපි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අපි 2016/9/11 විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ඒ රැස්වීමේදී සියලුම ඒ හුණුගල් කර්මාන්තයත් එක්ක ඉන්න සියලු දෙනා ගෙන්නලා ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කරා. අර 50,000 කියන කාරණාවට වෙනත්ව 6,000ක් ගෙවලා ඒ බලපත්‍රය ලබා ගන්න පුළුවන් කියන කාරණාව ඒ කණ්ඩායමට අපි දැනුවත් කිරීමකුත් කරා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙනකොට ඒ ගැටලුව निराකරණය වෙලා ඇති කියලා. ඒ වගේම මේ හරහා අපිට විශාල රාජභාග ආදායමක් උපයන්නත් පුළුවන්කම ලැබෙනවා මේ නීති අනුකිරීම කිරීම තුලින්.
ඒ බොහොම ස්තුතියි. 23/2 යටතේ ගරු අනුර දිසානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 23-2 යටතේ මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් ස්තුතිවන්ත වෙනවා. රජයේ සතු ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට පැවරීමට යන බවට පුවත්පත් වාර්තා ගණනාවක් පළ වෙලා තිබෙනවා. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය දැනගැනීම වෙනුවෙන් මෙම ප්‍රශ්නය ගරු ඇමතුමාට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ මුලතිව් සිට නිලා වැලි දක්වා සැතපුම් 40ක පමණ ප්‍රදේශයක විහිදී ඇති ඛනිජ වැලි නිධිය ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, සිලිමනයිට්, මොනසයිට් සහ ගානට් වැනි වටිනා ඛනිජ සම්පත් 70%ක් 80%ක ප්‍රමාණයකින් අඩංගු ලෝකයේ අනගිතම ඛනිජ වැලි නිධියද වනවා. මෙම ඛනිජ වැලි නිධිය පදනම් කරගනිමින් පුල්මුඩ ප්‍රදේශයේ පිහිටවන ලද කර්මාන්ත ශාලාව, මෙරට පාසල් අධ්‍යාපන ලද සියලු දෙනා පහේ මතකයෙන් සලකුණු කිරීමට තරම් දන්නා ස්ථානය. 1957 මෙම කම්මල ස්ථාපිත කරන ලද්දේ ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය යටතේ. කෙසේ වුවද පෞද්ගලීකරණයේ පළමු පියවර ලෙස 1992 දී මෙම ආයතන ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගමෙහිවත් ශ්‍රී ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් ලෙස රාජ්‍ය සමාගම බඩපත් කරනු ලැබුවා. එහෙත් ඒ පෞද්ගලික අංශයට මුළුමනින්ම පැවරීමට මෙතෙක් පැවති ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. අවස්ථා ගණනාවක්ම මේ පෞද්ගලීකරණය කිරීම සඳහා යෝජනා කතාබහ ඇති වුවත් මේ වනතෙක් මෙම ආයතන විකුණා දැමීමට හැකියාවක් ලැබී නැහැ කවරව ආණ්ඩුවකටවත්. පුල්මුඩේ පිහිටි ඛනිජ වැලි යන්ත්‍රාගාරයෙන් ඛනිජ නිධිය පිරිපහදු කිරීමෙන් ඉල්මනයිට්, රූටයිල් හා හයි ටයිටේනියම්, සර්කෝන් වැනි ඛනිජ ද්‍රව්‍ය විශාල ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති අතර රටට විශාල විදේශ විනිමයද උපයා දෙනවා. මේ රජයට වැය බරක් නොවි ඍජුව හා බදු වශයෙන් භාණ්ඩාගාරයට වාර්ෂික විශාල මුදලක් උපයා දෙන ලබන ආයතනය. එසේ මෙම ආයතනයේ සේවය කරනු ලබන 698ක් වන සේවක පිරිසට ප්‍රතිලාභ ලබා දෙනා වූ ද ආයතනයයි. එසේම අමුද්‍රව්‍ය ලෙස මෙම ඛනිජ අපනයන කරන වෙනුවට එයා සිට අගේ එකතු කළ නිෂ්පාදනය කිරීමට රට ලැබිය හැකි ලාභය අතිවිශාල බවට සැකයක් නැහැ. තෝරියම් වැනි වැඩි වටිනාකමක් ඉපදවිය හැකි විකර්ණශීලී මූලද්‍රව්‍ය අපනයනය මගින් තවත් විදේශ විනිමය ඉපිය හැකි ශේස්ත්‍ර ගණනාවක විභයන්ද මෙම ආයතනයේ තිබෙනවා. මෙම රත්තරම් බිජු දමන කිකිලිය මරා බිජු සෙවීම උත්සාහයක් අපි පසුගිය කාලයේ අත්දුටුවා. පසුගිය කාලේ පාලනයන් තුලද මෙම ලාභ ලබන ආයතනයේ සම්පත් තමන්ගේ ප්‍රයෝජනට ගනු ලැබූ අවස්ථාවන්ද තමන්ගේ අන්තේවාසික ප්‍රධානීන් ලවා ඛනිජ වැලි තොග කුණු කොල්ලට විකිණීමේ ජාවාරම්ද ක්‍රියාත්මක වූ බවට මාධ්‍ය වාර්තා වී තිබුණා. එනිසා මේ පිරිසුදු ආයතනයක් නොවේ. මෙහි ඛනිජ වැලි විකිණීමේදී සහ තවත් බොහෝ වංචා දූෂණ සිදු වී තිබුණු ආයතනයක්. මේ පිළිබඳව අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවෙත් පැමිණිලා තිබෙන මම දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එසේම වර්තමාන ආණ්ඩුව තමන්ගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල යටතේ කෙටි කාලින් ලාභ වෙනුවෙන් ජාතික සම්පතක් වන මෙම ආයතන විකුණා දැමීමට කැස කමමින් සිටින බවට දැන් වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගලු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් ආයතනය විකුණා දැමීමට හෝ PPP ක්‍රමය යටතේ පෞද්ගලික අංශයේ පැවරීමට හෝ කවරාකාරයකින් රාජ්‍ය අයිති අත්හැරීමට ආණ්ඩුව සැලසුම් කර සිටීද? මෙම ආයතනයේ පසුගිය වසර 5ක කාලය තුළ වාර්ෂික ලබ ඇති ආදායම හා ලාභයේ වෙන්වෙන්න කොපමණද? එම කාලයේ ආයතනයේ එක් එක් නිෂ්පාදන ප්‍රමාණය සහ එමන් ලැබූ ආදායම වෙන්වෙන්න කොපමණද? ශ්‍රී ලංකා මිනරල් සෑන්ස් ලිමිටඩ් ආයතනයේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා මෑත කාලයේ කමිටුවක් පත් කරන ලද්දේද? එසේනම් ඒ කවදාද? එම කමිටුවේ සාමාජිකයින් කවුද? එම කමිටු විසින් වාර්තාවක් ඉදිරි කරන ලැබ තිබෙනවාද? ඒක නිර්දේශ මොනවාද? එවැනි වාර්තාවක් තිබෙනවා නම් ඒ වාර්තාව මේ සභාවමුවේ තබනවාද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමති. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු රිෂාඩ් බදුදී මහත්මයා.
Yeah, thank you Deputy Speaker. Question number 1, answer is no decision to sell or relinquish government ownership. Question number 2, answer is profit generated in the last 5 years, there is an attachment, if you want I can explain. In 2011, 948 million, 2012, 1189 million. Table, okay, thank you. Third one, your question is, there is a committee appointed by His Excellency President ப்ரொஃபஸர் இல்லப்பெரும சேர்மன் யூனிவர்சிட்டி ஆஃப் பேரதனிய சுனில் சிறிசேன செக்ரட்டரி டெலிகாம் ரெகுலேட்டரி டைரக்டர் ஜெனரல் டெலிகாம் ரெகுலேட்டரி அத்தாரிட்டி ப்ரொஃபஸர் எபிதாவல ஜியாலஜிக்கல் டிபார்ட்மெண்ட் யூனிவர்சிட்டி ஆஃப் பேரதனிய சுமித் ஜெயரத்ன சிஇஓ ஸ்டேட் ரிசோர்ஸ் மேனேஜ்மெண்ட் கார்பரேஷன் ஜெஹான் பண்டார்நாயக் ஸ்ட்ராட்டஜிக் என்டர்பிரைஸ் மேனேஜ்மெண்ட் இன்ஸ்டிடியூட் தேர் ஆர் ஃபைவ் மெம்பர்ஸ் கமிட்டி ஹொண்டபல் அனுர தேர் ஆர் ஃபைவ் மெம்பர்ஸ் கமிட்டி அப்பாயிண்டட் பை ஹிஸ் எக்ஸலன்சி பிரசிடென்ட் தே ரெக்கமெண்டட் தேர் ரெக்கமெண்டேஷன் ஹியர் தேர் ஆர் நைன் ரெக்கமெண்டேஷன் ஒன் இஸ் establish a separate division in the company for analyzing global market demand, competitive prices and market the products using best possible marketing strategies. Number one, there are employ competent people for international marketing and attract large scale buyers in the international market. Third, finance division to prepare costing reports on value addition to products and educate the management on profit margins on such operations. Fourth, attract large buyers through a transparent tender procedure for sale of products. Prepare a timetable for marketing on a timetable prepared on market trends. Establish a carefully designed system to issue stock to buyers. Mechanized operation process replacing manual operation. Carry out job analysis, check labor requirements and relocate work. The stop new recruitment unless for new projects. Limit capital expenditure unless for profit generating activities. Establish a research and development unit mainly to bring efficiency to operations and to expedite value addition to mineral sands. This is okay. I will submit the revenue details. Thank you.
බොහොමයි. ප්‍රධාන කටයුතු සඳහා විසර්ජන පනත් කෙටුම්පත 2017 පාර්ලිමේන්තුව කාර්ක සභාව ස්ථාර පරිවර්තනය වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය 118 281 285 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය 135 293 මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය 160 283 291 වාරි මාර්ග හා ජල සම්පත් කරුණාකරන අමාත්‍යාංශය 198 282 කැපීම යෝජනා කිරීම ගරු අනුර දිසානායකතුමා
ගරු නියෝජක කතානායකතුමනි 2017 විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනෙන අමාත්‍යන් සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 118 281 285 135 293 160 283 291 198 282 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු
උතුමාගේ කතාව ආරම්භ කරන්න.
ඔව් ගරු සභාපතිතුමනි අද අපි සාකච්ඡාවට ගනු ලබන්නේ කාර්ක සභා අවස්ථාවේ අපේ රටේ ඉතාමත් වැදගත්ම අමාත්‍යංශයක් කිව්වොත් නිවැරදි විශේෂම කෘෂිකර්ම අමාත්‍යංශය ඒහා බැඳුණු වාරි මාර්ග අමාත්‍යංශය හා මහවැලි අමාත්‍යංශය පිළිබඳව තමයි අද අපි විවාදයට ගනු ලබන්නේ. ගරු සභාපතිතුමනි අපිට අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී වැදගත්ම ප්‍රතිලාභයක් තිබෙනවා අනෙක් කිසිදු රටකට හිමි නොවුණු. ඒ අන් කවරක්වත් නෙවෙයි අපිට නාගරීකරණය කියන ගැටලුවට අපි මුහුණ දීලා නැහැ. ලෝකේ සෑම රටක්ම ගරු සභාපතිතුමනි ග්‍රාමීය ජනයා ගම් අත්හැරමින් නගර බදට සේන්දුවීම අද අර්බුදයක් බවට පත් වී තිබෙන. උදාහරණයක් ඇටියට ගත්තොත් ගරු සභාපතිතුමනි, චීනයේ වසරකට මිලියන 100ක් ගම් අතර නගර බදට සේන්දු වෙනවා. සංහයි නගරයේ වර්ග කිලෝමීටර 6800ක් පමණ තිබෙන්නේ. එම නගරයේ ජනගහණය මිලියන 25 ඉක්ම වනවා. ඔවුන්ට මේ නාගරිකයේ සඳහා නගර සඳහා ජනතාව සංක්‍රමණය වීම විශාල අර්බුදයක්. හැබැයි ගරු සභාපතිතුමනි, අපේ රට අපි එම නාගරීකරණය කියන ගැටලුවට, ඉගෙන ජනතාව නගර වෙත සේන්දු වීමේ ගැටලුවට මූණ දීලා නැහැ. 1960 දශකයේ සිට මේ දක්වා බස්නාහිර පළාතේ ජනගහණය මුළු ජනගහණය අනුපාතයක් ලෙස සැලකුව විට ඉතා කුඩා ප්‍රමාණයක් තමයි වැඩි වී තිබෙන්නේ. එනිසා ගම් අත්තරලා නගරවලට සේන්දු වීමේ ජනකරණය වීමේ ගැටලුවකට අපි මුහුණ දීලා නැහැ. එනිසා අපේ බොහෝ ජනතාව ජීවත් වෙන්නේ අදත් ගරු සභාපතිතුමනි ගම කේන්ද්ර කරගෙන. ඒ නිසා තමයි එක දිගට දින 3-4ක් නිමාඩුවක් ලැබුණොත් කොළඹ පාළුවෙන්. ඇයි? ජනතාව ඉන්නේ නගරේ. එනිසා අපේ සංවර්ධන උපාය මාර්ගයේ වියුත්තේ කුමක්ද? අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයේ වියුතු වන්නේ ගම කේන්ද්ර කරගත් සංවර්ධනයක්. ඒ මොකද? ඒ ජනතාව එයින් අක්මුල් වලින් ගලවලා නගර වෙත කේන්ද්ර කරගන්නවා වෙනුවට ඔවුන් ජීවත් වෙන්නේ ගමීම ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයකට අපි අවතීර්ණ විය යුතුයි. අප ගම සහ නගරය අතර මාර්ග පද්ධතියක් නවීකරණය කිරීම පමණයි මම හිතන්නේ අපි කළ යුතු වන්නේ. අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම කොටසක් අපි නියෝජනය කළ යුතු තිබෙනවා ගම කේන්ද්ර කරගත් සංවර්ධන උපාය මාර්ගයට. ඒ ගම කේන්ද්ර කරගත් සංවර්ධන උපාය මාර්ගය ගැන කල්පනා කරලා බලනකොට එහි වැදගත්ම ශේත්‍රය තමයි කුසකර්මාන්ත. අපේ ඉතිහාසයේ දිසා හැරිලා බැලුවා අපිට තාක්ෂණයේ මෙවලම් හම්බෙලා තිබෙන්නේ කොහෙද? කුසකර්මාන්තය තුළ. අපි බිසෝකොටෝ හොයන් තිබෙන්නේ, අපි මඩසරුව හොයන් තිබෙන්නේ, අපි කලාවැව ඉඳන් දිසාවැව දක්වා 7ක්ම 28ක් අඟලකට බැස්මක් සහිතව වතුර ගෙනහිලා තිබෙන්නේ. මේ සියලු තාක්ෂණ විස්කම් මහා දෙවන්ත සාගර වැනි ජලාශ ගොඩනගලා තිබෙන්නේ. එන අපේ රටේ ඉතිහාසයේ තාක්ෂණයේ තිබෙන්නේ කුසකර්මාන්තය ඇතුළේ. ඒ වගේම අපි මිනිසුන්ගේ ජන ජීවිතයේ ගැට ගැහිලා තිබුණේ කුසකර්මාන්තයත් එක්ක. ඒ වගේම අපිට මෝසන් දෙහික තිබෙන වර්ෂාව, ඒක අපේ රටේ කුසකර්මාන්තයට ඉතාමත් යෝග්‍යයි. ඒ වගේම අපේ රටේ පුරාණයේ මේ ඇදහැලෙන වර්ෂාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගොඩනගා තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය, මේ ඔක්කොම දේ සංසන්දනය කරලා බැලුවොත් අපි අපේ රටේ ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කුසකර්මාන්තයට ප්‍රබලම තැනක් හිමි වෙනවා. දැන් ගමේ ජනතාවගේ ජන ජීවිතය උඩට ගෙනෙන්න ඕනකම තිබෙනවා. හැබැයි අද සිදු වී තිබෙන්නේ කුමක්ද ගරු කතානායකතුමනි? අපි අපේ කුසකර්මාන්තය ග්‍රාමීය ජනතාවගේ ශේෂ්ත්‍ර දෙකක් වර්ධනය කිරීම ඉලක්ක කොටගෙන මෙහෙ විය යුතු තිබෙනවා. පළමු කොටම උගේ ආර්ථික හැකියාව වර්ධනය කර ගැනීම. මා දැක්කා මුදල් අමාත්‍යතුමා කියනවා සාමාන්‍ය අපේ රටේ ජනතාවගේ වාර්ෂික ආදායම මාසික ආදායම රුපියල් 41,000 වෙනකොට සාමාන්‍ය ගොවි ජනතාවගේ මාසික ආදායම රුපියල් 25,000 කියලා. මා මේ 25,000 කියලා කියන්නේ සියලුම ගොවීන්ගේක ගොවි ජනතාව බෙදපුවාම. නමුත් 25,000 කියන්නේ සාමාන්‍යයගේ. හැම කෙනාට 25,000ක් ලැබෙනවා කියන එක නෙවෙයි. නමුත් පොදුවේ රටේ මාසික ආදායම 41,000 වෙනකොට ගොවි ජනතාවගේ මාසික ආදායම 25,000ක් බවට පත් වී තිබෙනවා සාමාන්‍ය අගය. එයින් පෙන්නුම් කරන්නේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වයට වඩා යට ජීවන තත්ත්වයක් තමයි ඔවුන්ට ඉරුම වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් අද මේ කුසකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය බැලුවොත් ඔවුන් බැංකුවේ ණයකරුවන් බවට පත් වී තිබෙනවා, ඔවුන් පොලි මුදලාලිගේ උගුලේ හිර වී තිබෙනවා, ඔවුන් උකස් බඩු කඩේ උගුලේ හිර වී තිබෙනවා, ඔවුන් මෝල් හිමියගේ උගුලේ හිර වී තිබෙනවා, ණය උගුලේ, ඔව් එහෙම නැත්නම් පොහොර තෙල් බෙහෙත් මුදලාලිගේ උගුලේ හිර වී තිබෙනවා. එනිසා මේ ගොවි ජනතාව ආර්ථික වශයෙන් මේ දිලුඳුභාවයෙන් මුදාගෙන ශක්තිමත් ජන ප්‍රජාවක් බවට පත් කිරීමේ වගකීමක් මේ අමාත්‍යාංශයට තිබෙනවා. ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි, උන්ගේ සමාජ ජීවිතයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් පහත් මට්ටමේ සමාජ ජීවිතයක් තමයි අපේ රටේ ගොවි ජනතාවට හිමි වී තිබෙන. දරිද්‍රතා රේඛාවෙන් පහළම ජීවත් වෙන ගොවි ජනතාව, සෞඛ්‍ය අනාරක්ෂිතභාවයෙන් පහළම ජීවත් වෙන ගොවි ජනතාව, ගැබිනි මවවරුන්ගේ රක්තහීනතාවයෙන් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ ගොවි ජනතාව, පිරිසුදු පානීය ජල නොමැති වීම වැඩිම ගැටලුවකට මුහුණ දී තිබෙන්නේ ගොවි ජනතාව, ග්‍රාමීය පාරවල් නොමැති වීම විශාලම ගැටලුවකට මුහුණ දී තිබෙන්නේ ගොවි ජනතාව,
අධ්‍යාපනයේ පහළම අඩියකට පත් වී තිබෙන ගොවි ජනතාවගේ දුවා දරුවන්. ඒ නිසා සමාජ ජීවිතයේ පැත්තෙන් බැලුවත් ආර්ථික ජීවිතයේ පැත්තෙන් බැලුවත් ගොවි ජනතාව විශාල දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙන. ඒ නිසා ආණ්ඩුක සැලසුම් බවට පත් විය යුතු වන්නේ මේ ගම්බද මේ ජනතාව ආරක්ෂා කර ගම තුල මේ ජනතාව පවත්වා ගනිමින් මේ අයගේ ජීවන තත්ත්වය සහ සමාජ ජීවිතය ඉදිරියට ගෙනින්නේ කොහොමද? ඒ පිළිබඳ ඉතා වැදගත් වගකීමක් කුසිකර්ම අමාත්‍යාංශයටත් ඒහා බැඳුණු වාරි මාර්ග සහ මහවැලි අමාත්‍යාංශයටත් පැවරී තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා පළමුව මේ අමාත්‍යාංශය තමන්ට පැවරී තිබෙන කාර්යභාරය මේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉතාම සමීප සහ බැඳුණු කාර්යභාරයක් බවට තේරුම් ගන්න තිබෙනවාය කියලා මා විශ්වාස කරනවා. මේ කාර්යභාරය ජයග්‍රහණය කරන්න මොකද කරන්න ඕනකම තිබෙන්නේ? පළමු කොටම මේ අමාත්‍යංශය සහ මේ අමාත්‍යංශ සඳලා ආයතන කාර්යක්ෂම මෙහෙවිය යුතු තිබෙනවා. එහි නාස්ති නතර කරන්න ඕන, එහි දූෂණ නතර කරන්න ඕන, එහි පරිපාලන කාර්යක්ෂම කරන්න ඕන. හැබැයි මම ඉතාමත් වගකීමෙන් යුතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අහනවා, මේ අමාත්‍යංශය නාස්ති අවම කරන්න හෝ දූෂණ නතර කරන්න හෝ පරිපාලන කාර්යක්ෂම කරන්න සමත් වී තිබෙනවාද? මයිකින් එක අහන්නම්. කුසිකර්ම අමාත්‍ය සඳහා ගොඩනැගිල්ලක් මාසික කුලී වියදම රුපියල් මිලියන 21 බැගින් දැනට මාස 5ක් තිස්සේ හිස් ගොඩනැගිල්ලක තිබෙනවා. සාධාරණද? ලක්ෂ 210යි වැට්සා NBT නැතුව එම ගොඩනැගිල්ලේ වියදම. දැන් මාස 6කට ආසන්න කාලය කිසිදු කාර්යයකට ප්‍රයෝජනයක් ගන්න නැතුව එම ගොඩනැගිල්ලට මුදල් ගෙවමින් තිබෙනවා. මේ කුසිකර්ම අමාත්‍යංශ ලක්ෂ 210යි කාර්ය ලක් අවශ්‍යද? මේක හරිනම් ගොවි ජනපදයේ ගිල්ල හිටවන්න උනා අමාත්‍යංශය. ඒකයි සිටි වීතුවන්. ඒ විතරක් නෙවෙයි. එම කාර්යය ළඟද ප්‍රයෝජනයට ගන්නේ නැහැ. එම කාර්යාලයේ නැවත කාපට් තැලීම සහ පාටිසන් කිරීම ඒ විනුවෙන් නැවත විශාල මුදලක් කැබිනට් මණ්ඩල විසින් අනුමත කරලා තිබෙනවා. ඒ නිසා මෙවැනි නාස්තිකාර වියදමකට මේ අමාත්‍යංශය යොමු විය යුතුද? මා කියන්නම්. දූෂිත අයුරු හිස් ගොඩනැගිල්ලට කුලී ගෙවීම නිර්දේශ කළ නොහැකි බව සඳහන් කළ රසිකා අබේවීර අතිරේක ලේකම්වරිය මාරු කරා. අමාත්‍යංශ ලේකම්වරිය මොකද කරන්න ඕනකම තිබෙන්නේ? එම රසිකා අබේස් අබේවීර අතිරේක ලේකම්වරිය ආරක්ෂා කරනව වෙනුවට ඇයව මාරු කරා. ඒ නිසා දූෂණේ නාස්තියට තිත තබනව වෙනුවට දූෂණ නාස්තියට එරෙහි වෙන අය මාරු කරනවා. ඒ විතරක් නෙවෙයි, අනුරාධපුරයේ පැවති ගොවිසති මේක මුවාවෙන් ඕගොල්ලෝ දන්නවා කඩවර පූජාවක් පැවැත්වුවා. මේ කඩවර පූජාවට ලක්ෂ 80ක් වෙන් කිරීම නිර්දේශ කරන ලෙස කුෂි තාක්ෂණ අතිරේක ලේකම් LUN සුමනසේකර මහත්මනි සිදු කළ බලපෑම හේතුවෙන්. ඒ කිව්වා මේක කරන්න බෑ කියලා. හැබැයි බලපෑම හේතුවෙන් ඒට එකඟ නොවි ඊට අත්සන් කිරීමට බියෙන් කාලයට පෙර විශ්‍රාම ලබා ගැනීමට අය කටයුතු කරා. ලේකම්වරයා මේ අමාත්‍යවරයා හෝ මේ අමාත්‍යංශය එම නිලධාරිතුමිය ආරක්ෂා කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, කුෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාට 2015 11 මාසයේ 6 වෙනි දිනදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳ පරීක්ෂකයන් ලබන ජනාධිපති කොමිෂමේ ලේකම්වරයා විසින් කුෂිකර්ම අමාත්‍යංශයේ ඇති ලංකා පෞර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ චන්දන පැල්පිට මහතා මාගාව තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි ලිපිය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එවලා තිබෙන ලේකම් කුෂිකර්ම අමාත්‍යංශ ගෝවිජන මන්දිරය අංක 80 ඇලිරා 5 රජමල්වත්ත පටමඟ පත්තර මුල්ල පෙස්සන් අංක PCI ඇලිරා 52 2015 එවලා තිබෙන්නේ ගරු සභාපතිතුමනි 2015 නොවැම්බර් මාසයේ 6 වෙනිදා මේ වලති මොකෙන්ද ජනාධිපති විමර්ශන පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලිපියක් කියවන මොකද්ද? පෞර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ඔහු ධීවර අමාත්‍යංශ වැඩ කටයුතු කරන කාලේ සිදුවීම් පහක් තියෙනවා. මෙම සිදුවීම් පහ බවත් වැරදි ක්‍රියා සඳහා වගකීම් යුත්තන් පහ සඳහන් පුද්ගලයන් බවත් මෙම කොමිෂන් සභාව හැමෝම සාක්ෂි වලින් පැහැදිලි වේ. ඒ පුද්ගලයන් 5 දෙනා අතර චන්දන පැල්පිට ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ක්‍රම මීට කලින් වැඩ කරේ කොහෙද? ලංකා දීවර නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරු හැටියට වැඩ කරා. දැන් ਉਹ පෞර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු හැටියට වැඩ කරනවා. මේ කොමිෂන් සභාවේ නිර්දේශයක් ලබා දුන්නා. මොහු මේ තනතුරු ඉවත් කරන්න කියලා අවුරුද්දකට වඩා වැඩි කාලයක්. දැන් තමුන් අසල මොකද කරමින් තිබෙන්නේ? ඒ නිලධාරීන් ආරක්ෂා කරමින් තිබෙනවා. ඉතින් ලේකම්වරයා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කර යුතුයි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශය ඔහු වංචාවන්ට අවුල් වී ඇති කියලා දීවර සංස්ථා වැඩ කරනකොට ඉතින් නිවැරදිව ලබා දී තිබෙන නිර්දේශයන් අනුගමනය නොකරන්නේ ඒ පිළිබඳ කටයුතු නොකරන්නේ ඇයි කියලා දැනගන්න කැමති. ඊළඟ ඒ විතරක් නෙවෙයි, මාගාව තිබෙනවා පාර්ලිමේන්තු මහලේකම් එතුමා විසින් සෙක්‍රටරි ඔෆ් ද කමිටි සෙක්‍රටරි ජෙනරල් ඔෆ් පාර්ලිමේන්තු එතුමා විනුවෙන් යවපු ලිපියක් තිබෙනවා. මොකක්ද? කතානායකතුමා උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවට විශේෂම කුසිරක්ෂණ මණ්ඩලයේ කෝප් සභාව හමුවට ගෙනාවට පසුව එහි සභාපතිවරයා කුසිරක්ෂණ මණ්ඩලය කියලා කියන ගරු සභාපතිතුමනි ඔවුන් ගොවි ජනතාව රක්ෂණය කිරීම සඳහා වැඩ කටයුතු කරන ආයතනය. එම ආයතනයේ සභාපතිවරයා පෞද්ගලික කුසිරක්ෂණ මණ්ඩලයක් පෞද්ගලික රක්ෂණ මණ්ඩලයක් පවත්වාගෙන යනවා. ඒ රක්ෂණ මණ්ඩලය හරහා රක්ෂණ සමාගම. ඒ රක්ෂණ සමාගම හරහා කුසිකර්ම රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් උපයෝගී කරගත්ත තමන්ගේ රක්ෂණ සංස්ථාවට රක්ෂණ සමාගමට රක්ෂණ බදව ගන්න. නිර්බඳ කෝප් එක එළිදරව් වුණා. එළිදරව් වුණාට පස්සේ උසස්සා නිලතල පළපුරම කාරක සභාවට දැනුම් දුන්නා. ඒ කාරක සභාව විසින් ලිපිය යවුවා මෙයා තේවෙන් ඉවත් කරන්න කියලා ගරු සභාපතිතුමනි 2016 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා. හැබැයි තාමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා දූෂිතයන් නාස්තිය ආරක්ෂා කරන අමාත්‍යංශ සභාවට මෙයා මාත්‍යංශය පත් වී තිබෙනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි මා කියන්නම් මෙම චූජිත ක්‍රියාකාරී අධ්‍යක්ෂ චන්දන පැලපිටේගේ මැදිහත් වීම සහ එහි සභාපති විසින් පොහොර සමගයේ අවංක නිලධාරියෙකු උපසම්පාදන කළමනාකරු ජයකාඩු ඉවත් කරා. ඔහු මගේ හිතවතෙක්. මම පැහැදිලි කරනවා. හැබැයි මම කියන්නේ වංචාවක් දූෂණයක් වෙලා තිබුණා පරීක්ෂණයක් කියන්නේ. හැබැයි දැන් මොකද වෙලා තිබෙන්නේ? වසරක කාලයක් ගත වී ඇතත් කිසිදු විනය පරීක්ෂණයක් පවත්වලා නැහැ. එහෙනම් විනය පරීක්ෂණයක් පවත්වන්නේ. ඔහුට විනය පරීක්ෂණයක් පවත්වලා වංචා දූෂණ වලට අහුල් වෙලා තිබෙනවා නම් ඔහු ඉවත් කරන්න. ඒක පිළිම ප්‍රශ්නයක් නෑ. හැබැයි සාස්ත්‍රාවෙන් එළියට දානවා විනය පරීක්ෂණයක් තියන්නේ නෑ. අඩවැටු ප්‍රෝ ඔහුට ගෙවන්නේ නෑ. මාස 3ක ඇතුළත නිලධාරියා සම්බන්ධ විනය පරීක්ෂණයක් පවත්වා තීරණ ගත වුවත් අවුරුද්දක් ගිහින් තිබෙනවා තව විනය පරීක්ෂණ පවත්වලා නැහැ. ඔව් වරදක් කළා තිබෙනවා විනය පරීක්ෂණ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පෙත්සංකාරක සභාවට ආවා. පාර්ලිමේන්තු පෙත්සංකාරක සභාවේ අවස්ථා දෙකකදී කුෂිකර්ම ලේකම්වරයාගේ වාර්තාවක් ඉල්ල හිටියා. ඔහු වැරදි කරලා තිබෙනවා ඉවත් කරන්න. ඒක පිළිබඳ කිසි විවාදයක් නැහැ. හැබැයි දැන් පාර්ලිමේන්තු පෙත්සංකාරක සභාවට අවස්ථා දෙකක් කුෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා නිලධාරීන් එනවා. නිලධාරීන් ඇවිල්ලා කියනවා මේ පිළිබඳ වාර්තාවක් දෙන්න කියලා පෙත්සංකාරක සභාවට. තම වාර්තාවක් දෙන්නේ නෑ. එයි මේ අවුරුද්දක් රස්සාවෙන් අයින් කරලා ඒක විනය පරීක්ෂණයක් තියන්න ඕන. චෝදනා පත්‍රයක් ලබා දීලා විනය පරීක්ෂණයක් තියලා ඔහු පිළිබඳ වැරදි නම් ඔහු එළියට දාන්න ඕන. ඒ පිළිබඳ කිසි වාදයක් නැහැ. ඔහුට තමන්ගේ දුක් ගැනවිලා කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු පෙත්සංකාරක සභාවට. පෙත්සංකාරක සභාවට ආවට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයා වාර්තාවක් ලබා දෙන්නේ නැහැ. පෙත්සංකාරක සභාවට මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. ඒ නිසා මේ පිළිබඳ අවසන්. ඔහු වැරදි කරලා තියෙනවා නම් එළියට දාන්න. ඔහු වැරදි කරලා නැත්නම් බඳවාගෙන කටයුතු කරන්න. ඉතරයි කියන්නේ. හැබැයි තමුන්වහන්සේලා අවුරුද්දකට කාලයක් විනය පරීක්ෂණයක් තියන්නේ නැතුවත් පෙත්සංකාරක සභාවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නේ නැතුවත් කල්ලරින්නේ කියලා මම දැනගන්න කැමතියි. ඊළඟාරු මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන කලින් මෙතන ඇති වී තිබෙන ගැටලුවට විසඳුමක් ඕනා. සාක නිරෝධයන පනතට පටහැනිව කරුංගාලෙලි කජු අපනයන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැති ලබා දීමෙන් මේ රටේ නීතිය කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැති බව පෙන්නුම් කරනවා. අපේ රටේ කරුංගා වැඩි වශයෙන් ආනයනය කරන්න ඉන්දුනීසියාවේ ඒ අරා ඉන්දුනීසියා පොල් වගාව ආසිතව දැක්න ලැබෙන රෝගී තත්වයන් දෙකක් තිබෙන ඉතාමත් බරපතල රෝගී තත්වයන් දෙකක් තිබෙනවා මේ ඉන්දුනීසියාවේ. ඒවා පැමිණියොත් මේ කරුංගහරා එම රෝගී තත්ත්වය ලංකාවට පැමිණියොත් ලංකාවේ පුවක් තල් කිතුල් කටුපොල් ආදී තාල වර්ගයේ සාකයන්ට විශාල මාරාන්තික බලපෑමක් සිද්ධ වෙනවා. හැබැයි 2011 වෙනි මාසේ පළවෙනි දින මේ පහුගිය අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්තා. මේ ඊට කලින් මේ කරුංගා ගේන අමාත්‍යංශ මණ්ඩලයේ තීරණයක් කරන් තිබෙනවා. අපි දැනගන්න කැමති සාක නිරෝධයන පනත කිසිසේත්ම අවලංගු කරන අමාත්‍යංශ මණ්ඩල අමාත්‍යංශ රහිතයක් නැහැ. සාක නිරෝධයන පනතේ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයක් පවා පනතේ වගන්තියක් ලෙස සැලකිය යුතුයි කියලා තිබෙනවා. සාමාන්‍ය ගැසට් නිවේදනයක් ඇමතිවරයාට නිකුත් කරත් ඇමතිවරයාගේ ගැසට් නිවේදනයක් පනතේ වගන්තියක් ලෙස සැලකිය යුතුයි. එහෙනම් කරුංගා අපේ රට ආනයනය කරනවා නම් පනත සංශෝධනය කරන්න ඕන. පනත සංශෝධනය කරන්න නම් පනත පාර්ලිමේන්තුවට එන්න ඕන. හැබැයි පනත පාර්ලිමේන්තුවට ආවේ නැහැ. පනත පාර්ලිමේන්තුවට එන්නේ නැතුව මැලේසියාවේ විවිධ රෝගවලට බඳුන් ඉන්දුනීසියාවේ විවිධ රෝගවලට බඳුන් වෙලා තිබෙන කරුංගා දාපේ රටර ආනයනය කරන්න පටන් ගන්න තිබෙන මේක ජාවාරමක්. ඒ ජාවාරමට අපේ රටේ සාක ගොදුරු වෙන්න ඉඩ කඩ දී යුතු නැහැ. ඒක නිසා අමාත්‍යවරයාට මේ පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා. ඔබතුමා මේ පිළිබඳ කටයුතු කරාවි කියලා මම කල්පනා කරනවා. ඔව් ඒ වෙලාවේ දෙන්න. දැන් වෙලා ටිකක් තියෙන නිසා. ඒ නිසා ඊළඟ මේ 2016 11 වෙනි මාසේ පළවෙනිදා
පොඩි උත්තරයක් දෙන්න තිබුණා හැබැයි වොන්න.
ඔව් කමක් නැහැ දැන් නේද?
ඔව්. අන්තිම කතාව නිසා
ගෙන්නන්න නැහැ ගරුවා මන්ත්‍රීතුමනි. අපි සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. නමුත් මේක ජාවාරමක් කිව්ව කාරණාව ඇත්ත. මේ ජාවාරම සිද්ධ වෙන්නේ අපි කවුරුත් සහභාගී වෙන්නේ නෙමෙයි. ඒ නිසා අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිම ආකාරයේ ගෙන්වීම සඳහා අවසරයක් ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේම රිෂාඩ් බදුන් ඇමතුමාගේ අමාත්‍යාංශයෙන් ටීප් ලයිසන් එක දෙන්නෙත් නැහැ. මුදල් අමාත්‍යාංශයෙන් ඉස්සෙල්ලා හොරෙන් ගේන බඩු වලට ලක්ෂ 5ක් ගහලා මේ ටික ආපහු රී එක්ස්පෝර්ට් කරනවා කියලා ඉන්දියාවට යවුවා. ඒකත් දැන් නවත්තලා තියෙනවා.
අර දෙවතුර හොඳයි. හැබැයි දැන් එක සැර මේ මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා මීට කලින් කරුංගායක ජාවාරම බවට පත් වෙලා තිබුණා. ඒ ජාවාරම නීත්‍යානුකූල කරලා ආණ්ඩුවට කියාකර ගන්නවා. ඔබතුමාට මතකයි. මා කියන්නේ ඒ ගැන. ඒ නිසා මේ වන විටත් ස්වාක නිරෝධයන පනත උල්ලංඝනය කරමින් ඒ ජාවාරම සිදු වුණා. ඔබතුමා නතර කරා නම් ඒ පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ 2016 මේ නොවැම්බර් මාසේ පළවෙනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්තා කජු සකස් කරන සංවිධානවලට මෙට්‍රික් ටොන් 6000ක කජු ගේන. කජු සකස් කරන සංවිධානවල හා පෞද්ගලික සැකම්කරුවන්ට ප්‍රතියාපනයන සඳහා මෙට්‍රික් ටොන් 15000ක කජු ගේන. මෙම ලෙලි කජු මේකත් අර වගේම ප්‍රශ්නයක්. මේ පහුගිය නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි කැබිනට් මණ්ඩලයෙන් තීරණ කරන් තිබුණ ඔබතුමා මතකද කැබිනට් මණ්ඩලයේ හිටියනම්. එතකොට මේ ලෙලි කජු ආනයනය කිරීම සඳහා තමුන්වහන්සේලා තීරණ ගන්න ඉඩ දුන්නේ මේකත් සාක නිරෝධන පනත උල්ලංඝනය කිරීමක්. ලෙලි කජුගේ අවසර ලබා දී මේ නොවැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් අපි මේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා ඇමතිවරයාට බලයක් ලබා දීලා තිබෙනවා සාක නිරෝධන පනත ක්‍රියාත්මක කිරීම සඳහා. හැබැයි ඒ බලය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන වෙනුවට ජාවාරම් කාරුවන්ගේ වමනාවනනෝ කටයුතු කරන බව පෙන්නුම් කරනවා. ඊළඟ සාක ආරක්ෂණ පනතේ නියෝග අනුව කිසිදු ජලාශ පැලෑටියක් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දීම හෝ සාක ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම හෝ කුසිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට නෛතික බලයක් නැහැ. ජලද සාකගේ මෙසේ තිබියදී අමාත්‍ය මණ්ඩලයේ තීරණකින් පවා තොරව මාරවර ග්‍රීන් ෆාම්ස් ලිමිටඩ් නැමැති ආයතනය වෙත ජලජ සාක පැලෑටි 17598ක් ජර්මනියෙන් ආනයන කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ජලජ සාක පෞද්ගලික සමාගමට ගේන්න ආනයන කිරීමට අවසර ලබා දෙන්න සාක නිරෝධයන පනත අනුව අවසරයක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව කුසිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත්තේ කුසිකර්ම අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ මැදිහත් වීම මත කියලා සාකච්ඡාවක් තිබෙන නිසා ඒ පිළිබඳව තමුන්වහන්සේගෙන් දැනගන්න කැමතියි.
අයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා. මොකද කුසිකර්මාන්තයේ නව තාක්ෂණය ගෙනීම සහ ගොවියාට වැඩි ආදායමක් ලබා දීම සඳහා මේ කියන බොහෝ පනත් අපි හදලා තියෙන්නේ අවුරුදු 20-30 ගානකට කලින්. සමහර ඒවා ඊටත් වඩා එහා ගිහිල්ලා තියෙනවා. මොකද අද වෙනකොට ඔය උතුමාව කියන ශාක වර්ග ඕනතරම් මේ රටේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඒ සුපරීක්ෂාකාරී වගකීම අරගෙන පයිලට් ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක
කරනවා. එහෙනම් මගේ තොරතුරු හරි. මට තොරතුරුක් තිබුණා මේකට අමතුමාගේ සහ ලේකම්තුමාගේ මැදිහත් වීමක් තිබෙනවා කියලා. ඒ නිසා ඉතාල පැහැදිලිව අමතුමාගේ සහ ලේකම්තුමාගේ මැදිහත් වීමක් තිබෙන බව අමතුමාගේ පිළිතුර අනුව පෙනුම් යනවා. මම කියන්නේ මේකයි. පනත් ගරු සභාපතිතුමනි පනත් කල්ලිකුත් වෙලා කියලා පනත් පරණයි කියලා. ඒක තමයි නීතිය. එහෙමනම් පළමුව කළ යුතු වන්නේ පනත සංශෝධනය කිරීම. එහෙම නැත්නම් ගරු සභාපතිතුමනි මේ ඔක්කොටම මුවා වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ පනත 800 ගණන් වල පනතක්, මේ පනත 60 ගණන් වල පනතක්, මේ අපරාධ ආඥා පනත කොයි කාලෙද? පොලිස් ආඥා පනත අවුරුදු 100 ගණන් 150ක් පැරණි. ඒක පොලිස් නිලධාරියෙකුට කියන්න පුළුවන් මේ අවුරුදු 150කට වඩා පැරණි පොලිස් ආඥා පනත දැන් තව දුරටත් වැඩක් නැහැ. ඒ නිසා මෙහෙම කරන්න පුළුවන්. එහෙම නෙවෙයි. එහෙම මම දඬුවම ලිහිල් කරන්නම් එහෙම කරන්න බෑ. දැන් කරන්න කැමති වෙන්නේ පනත් යල් පැනලා නම්. ඒවා වර්තමාන තත්ත්වයට ගැලපෙන්නේ නැත්නම් අමාත්‍යතුමාගේ වගකීම තමයි කැබිනට් මණ්ඩලයට පනත යොමු කරලා සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේවට නීත්‍යානුකූල භාවයක නැද්ද දෙන්නේ. නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැද්ද? ඔබතුමා කියන එක තමයි මේකෙන් නීතිය නමනම. නීතිය තියෙන අර පොලිස්පතිතුමා කිව්වා වගේ නීතිය නැමීම.
අපි ওই පනතත් සංශෝධනය කරන්න අවශ්‍ය සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒකට සමගාමීව සියලු නීති රීති වලට යටත් වෙලා මේ කාරණාව කරන්නේ. ඒ වගේම ඔබතුමා මේ කතාව මුලින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අඩුපාඩු රාශියක් ගැන කතා බහ කරා.
ඒත්
ඒකම සූදිවන්ත වෙනවා. ඔබතුමා ඒකට හේතුවත් ඔබතුමා පැහැදිලි කරා. ඔබතුමාගේ තියෙන පුද්ගලික ප්‍රශ්න නිසා මම කතාවේදී මම ඒකට උත්තර දෙන්න.
මම කියන්නේ මේ
ඒ දිශානාගේ ඔබතුමාගේ
ඒක වරදකට. ඒ කියන්නේ ජයකොඩි කියලා වෙළඳ ඒ බාරවිට මම දන්නේ නැහැ තනතුර මොකද්ද කියලා. එයා තමුන්වහන්සේලා වැඩ තහනම් කරලා ඉවත් කරා. මට ප්‍රශ්නයක් නැහැ. ඔව් මගේ යාළුවෙක්. ඔව් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉංජිනේරින් ෆැකල්ටි. අපිත් එක්කකට අධ්‍යාපනය ලැබුවා. ඒ පිළිබඳව මට විවාදයක් නැහැ. මම කියන්නේ එකයි. ඔහුව වරදක් කරලා තිබෙනවා නම් ඉවත් කරන්න. ඒක රිප්ලෝ. හැබැයි දැන් අවුරුද්ද කාලයක් වැඩ තහනම් කරලා තිබෙනවා. තමුන්වහන්සේලා තාමත් විනය පරීක්ෂණයක් කරලා නැහැ. ඒක සාධාරණයි. පාර්ලිමේන්තු පෙත්සංකාරක සභාවට පෙත්සමාවට පස්සේ අවස්ථා දෙකක් ඇවිල්ලා පෙත්සංකාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. ඒක සාධාරණයි. ඒක අතුරු ප්‍රශ්නයක්. හැබැයි චන්දන පැල්පිටගේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස් ප්‍රශ්නයක්. හරිද? ගජනායකගේ ප්‍රශ්නේ තව එකක්. මොකද චන්දන පැල්පිටගේ ප්‍රශ්නේ තමයි දීවර අමාත්‍යංශයේ මම නෙමෙයි කියන්නේ ජනාධිපතිවරයා ඔබතුමාගේ නායකයාගේ විමර්ශන කමිෂන් සභාව. මේ මම දාපු විමර්ශන කමිෂන් සභාවක උත්තරයක් නෙමෙයි. ජනාධිපති විමර්ශන කමිෂන් සභාවෙන් නිශ්චිත වශයෙන් ඔහු දීවර සංස්ථාවේ සාමාන්‍ය අධිකාරීවරයෙකු හැටියට කටයුතු කරනකොට සිදු වූ වංචාවන් පහක් පිළිබඳව සාක්ෂි වලින් වරදකරු බව ඔප්පු වී තිබෙන නිසා ඔබතුමාගේ අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා ඔහු ඒකින් ඉවත් කරන්න කියලා. මේ මගේ නිර්දේශයක් නෙමෙයි. මේක ජයකොඩි මාය අතර තියෙන සම්බන්ධයේ ප්‍රශ්නයක් නෙමෙයි එතන. එහෙනම් ජනාධිපති විමර්ශන කොම් සභාවෙත් ඉන්නන මම. හරිද? උසස් නිලතල එකෙත් ඉන්නන මම. මම ඒක මොකකවත් නැහැ. ජයකොඩිගේ ප්‍රශ්න මම වෙනම ප්‍රශ්නයක් ලෙස ගන්න. ඔහුව වැඩ තහනම් කරලා තිබුණා අවුරුද්දකට වඩා වැඩි කාලයක් විනය පරීක්ෂණයක් තියන්න, හරිද වැරදිද කියලා තීරණය කරන්න, ප්‍රෙස් සංකාර සභාවට ආවිල්ලා පිළිතුරු දෙන්න, ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි චන්දන පිළ චන්දනගේ ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක්. චන්දන්ට මේ ජනාධිපති විමර්ශන කොම් සභාවෙන් වංචාවට අවුල් වූච්ච කෙනෙක් කියලා දඬුවම් මේ නිර්දේශ කළා තියද අයින් කරන්න කියලා දැනුම් දීලා තියද තියන් ඉන්නවා. ඒකට හොරෙක් කියාගන්න ඕනද? ඒකයි මම අහන්නේ. චන්දනගේ ප්‍රශ්නත් එක මේක පටලා ගන්න එපා. ඒ නිසා මේ ජයකොඩිගේ ප්‍රශ්නත් එක පටලා ගන්න එපා. ගරු සභාපතිතුමනි, මොකද මම ජයකොඩිගේ සම්බන්ධ කිව්වෙත් නැත්නම් ඕක තමයි උත්තරේට ගියන නිසා මම දන්නවා ඒක. ඒ නිසා තමයි ජයකොඩි මාතර තියෙන සම්බන්ධයම ඉතාල පැහැදිලිව කියලා තියෙනවා. හරි? හරිද? නැහැ මම කියන්න දෙයක් නැහැ. ඒක දන්නවා කවුරුත්. හරිද? ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඊළඟ අවධානය යොමු කරනවා. දැන් මේ කුසිකර්ම අමාත්‍යංශයේ ජනතාවගේ ප්‍රධාන කරුණු ගණනාවකට මූලික ලෙස වගකිය යුතු ආයතනයක් නාස්ති තත්වයකට ඇවිත් තිබෙනවා නම් දූෂණය අකාර්යක්ෂමතාවයේ තත්වයකට පත් වෙලා තිබෙනවා. ඊළඟ මේකේ පරිපාලන ගැටලුව තමයි කුසිකර්ම අමාත්‍යංශයට විධිමත් ආයතන ක්‍රමවේදයක් තිබෙනවා. අපේ රටේ මම හිතනවා ඉතාමත් ශක්තිමත්ම ආයතන ක්‍රමවේදයක් කුසිකර්ම අමාත්‍යංශයට තිබෙනවා. හැබැයි මේ ශක්තිමත්ම ක්‍රමවේදයේ තිබියදී දැන් ගරු සභාපතිතුමනි ජනාධිපති කාර්යාලය පිහිටවලා තිබෙන තවත් කුසිකර්ම ඒකකයක්. ඒකකයෙන් විවිධ තීන්දුව අරගෙන කුසිකර්ම අමාත්‍යංශය මත පටවනවා. ඒක සාධාරණ නැහැ. මම ඔබතුමාට උදාහරණයක් හදලා කියන්නම්. මොරවැව උපදේශී ත්‍රිකුණමලව මොරවැව උපදේශී සාමාන්‍ය ගොවි ජනතාව පැරණි වී ප්‍රභේදයක් වගා කරමින් හිටියා. ඒ වී ප්‍රභේදයේ වී මෙට්‍රික් ටොන් ආසන වශයෙන් ගත්තොත් වී කිලෝ 38000ක් පමණ ආයුර්වේදයට ගත්ත කැඳ හදන්න. ඒගොල්ලෝ කිව්වක් 38000ක් වගා කරලා දෙන්න අපිට, අපි කැඳ හදන්නම් කියලා කිව්වා. අර ජනාධිපති ඒකකයේ ඉන්න කුසිකර්ම මහතුරු ගියා එතෙන්ට මොරවැවට ගිහිල්ලා ගොවි ජනතාව කැඳවලා කිව්වා නෑ ඔක්කොම මේගොල්ලෝ වගා කරන්න කිව්වේ ඒවා. ඒගොල්ලෝ ඒ සියලු ගොවි ජනතාව වගා කරා, අර පාරම්පරික වී ප්‍රභේදය වගා කරා. දැන් කුසිකර්ම අමාත්‍යංශ මොනලිදාරියගේ මේකේ සරසුමක් ගත්තද? ගොවි ජන සේවන නිලධාරියගේ මේ පිටපත එහිමක් විමසීමක් කරද කවුරුත් විමසුවේ? ගිහිල්ලා ඒකේ ඉන්නවා රතනහාමුදුරුවෝ. රතනහාමුදුරුවෝ ගිහිල්ලා මොරගහවැ මොරවැවේ ගොවි ජනතාවට කිව්වා බය වෙන්නේ නැතුව සාම්ප්‍රදායික වීටික ඔක්කොම වගා කරන්න කිව්වා. ගොවින් ඔක්කොම වගා කරා. වගා කරාට පස්සේ ආයුර්වේද සංස්ථාව කිව්වා ගරු සභාපතිතුමනි අපිට මිලගේ දී හැක්කි ගත්තේ හැක්කේ කන්නකට මෙට්‍රික් ටොන් 38000 මේ සමාන කිලෝ 38000යි. ඊට වඩා ගන්න විදිහක් නැහැ. දැන් ගොවින්ගේ වී මාස 5කට වඩා වැඩි කාලයක් ගෙවල් අස්සේ ගොඩ ගහලා තිබෙනවා. දැන් මේක කුසිකර්ම අමාත්‍යංශයෙන් කාගෙන්වත් ඇහුවේ නැහැ. කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාගෙන්වත් ඇහුවේ නැහැ. කුසිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරින්ගෙන් ඇහුවේ නැහැ. එනිසා දැන් කුසිකර්ම දෙපාර්තමේන්තුව බයිපාස් කරමින් පැත්තකින් තියලා ක්‍රියාත්මක කරන ආයතනයක් ගොඩනගලා තිබෙනවා. මම නැවතත් අහන්න කැමති වල්නාසකේ ඩයිපෝසෝට් කියන වල්නාසක තහනම් කිරීම සඳහා කවුද ගත්තේ? තමුනාසේ පැහැදිලි කරන්න. දැන් ඒක අපේ රටේ කුසිකර්ම මාත්‍ය විවිධ තැන්වලට මේක බලපෑමට ලක් කරලා තිබෙනවා. මේ වල්නාසක තහනම් කිරීම පිළිබඳව කුසිකර්ම අමාත්‍යංශික තීරණයක් ගත්තද? කුසිකර්ම දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තද? එහෙම නැත්නම් අපේ රටේ ඉන්න පලිබෝධනාසක අධ්‍යක්ෂවරයා තීරණයක් ගත්තද? කවුද තීරණ ගත්තේ? ද කුසිකර්මාන්ත පිළිබඳ කිසිදු දෙයක් නැතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාලයක් තියෙනවා. ඒක රැස් වෙනවා. ඒක විවිධ තීන්දුව ගන්නවා. කුසිකර්ම දෙපාර්තමේන්තුව මත පටවනවා. සමහර දේවල් කුසිකර්ම අමාත්‍යංශය හරහා නිවේදනයන්නේ ගමට ගිහිල්ලා කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්දේශ කියලා. මෙහෙම කුසිකර්ම අමාත්‍යංශය අයාලේ යන්න දෙන්න එපා. අපි හිතනවා අපේ රටේ එන්නේ ලාරින් පිළිබඳ අපිට වෙන ගැටලු තිබෙනවා. නමුත් අපේ රටේ කුසිකර්මාන්තයේ කුසිකර්ම දෙපාර්තමේන්තුව තමයි අපේ රටේ වැඩිම ආචාර උපාධි තියෙන නිලධාරින් ඉන්නේ. පීඑච්ඩී උපාධිධාරින් වැඩිම ඉන්නේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ. අපේ ලෝකේ නව ශ්‍රීලන්තේ වැනි විවිධ රාජ්‍යන්හිදී කුසිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් තියෙන පිරිස් ශ්‍රී ලංකාවේ අය වැඩ කරනවා. ඒ වගේ නිසා අපිට හොඳ මානව සම්පතක් තිබෙනවා. හැබැයි මේ මානව සම්පත මේ විද්‍යාත්මක ඉගෙනගෙන තිබෙන ඒ පිළිබඳ දැනුමක් තිබෙන මානව සම්පත පැත්තකින් තියලා මේ ඔළුවේ හැදෙන මනස්ගත මත කුසිකර්මාන්ත අමාත්‍යංශයට ප්‍රතිපත්ති හදන්න තීන්දුව වෙලා තිබෙනවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙමින් තිබෙනවා ඒ කුසිකර්ම අමාත්‍යංශයට කුසිකර්ම දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන බලතල මුළුමනින් මුල්ලංගන කිරීම ඒ නිසා මම අරු ඇමතුමාගේ මල්ල හිටනවා ඕනෑ මේක අමාත්‍යංශ අධාල දෙපාර්තමේන්තුව හරහා ඔවුන්ගේ අදහස් යෝජනා ඔවුන්ගේ එකඟතාවයෙන් නොවීම මත සැලකිල්ලක් කොට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න එසේ නැතුනම් මේක තවදුරටත් විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා පෞගේ කාලේ අපේ රටේ බඩිරින් ගස්සන්න අඩු වෙලා තිබෙනවා අපේ රටේ අනිවාර්යම වී අස්සන්න අඩු වෙනවා අනිවාර්යම අපේ රටේ අනිකුත් ගොවි නිෂ්පාදනයන්ගේ පහළ වැටීම සිද්ධ වෙනවා මේ අයතා මැදිහත් වීමේ ප්‍රතිඵල හේතු කොටගෙන ඒ නිසා කුසිකර්මාන්ත පිළිබඳ කිසිදු විද්‍යාත්මක දැනුමක් නැති පාරම්පරික මනස්ගත වලින් ඔළුව පොරවගත්ත කණ්ඩායම් ගෙනලා විවිධ මත අද කුසිකර්මාන්ත දෙපාර්තමේන්තුවට පවරන්න පටන් ගන්න තිබෙනවා එය ගොවි ජනතාවගේ කුසිකර්මාන්ත ඉස්සරහට ගෙන යාම සඳහා බාධාවක් බවට පත් වෙලා තිබෙනවා ඔබතුමා ඒ පිළිබඳ අවධානය යොමු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ ආයතනය ක්‍රමවත් කර ගැනීම ඔබතුමාගේ වගකීමක් කියලා මම කල්පනා කරනවා ඊළඟ ගරු සභාපතිතුමනි මූලික ලෙස ගත්තොත් අපි මුහුණ දී තිබෙන ගැටලුව මේ ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වයත් ඔවුන්ගේ ජන ජීවිතයත් ඉදිරියට ගෙනෙන්න ඕනකම තිබෙනවා මේ ගොවි ජනතාව ඔවුන් ජීවත් වෙන ප්‍රදේශෙම රඳවා ගනිමින් ඔවුන් කොළඹට කැඳවලා නෙවෙයි ඔවුන් බස්පහිරට කැඳවලා නෙවෙයි ඔවුන් ජීවත් වෙන ප්‍රදේශෙම රඳවා ගනිමින් ඔවුන්ගේ ආර්ථික හැකියාව වර්ධනය කරගන්නේ කොහොමද කියන උපාය මාර්ගය ඉතා වැදගත් ඒදී කුසිකර්මාන්ත අපි මුහුණ දී තිබෙන ගැටලු ගණනාවක් තිබෙනවා පළමු එක අපි මුහුණ දීලා තියෙන බීජ ප්‍රශ්නයකට අද අපි දන්නවා අපිට පාරම්පරික බීජ තිබුණා ඒ බීජ පිළිබඳ අපිට ඉදා හොඳ ඇගෙීමක් තිබුණා නමුත් ගරු සභාපතිතුමනි විද්‍යාව තාක්ෂණය ඉහළ යනකොට බීජවල සාම්ප්‍රදායික බීජවලම අපිට යැපෙන්න බෑ බීජවල නම් විද්‍යාත්මක ක්‍රමවේදයන් අර වැඩි අස්වැන්නක් ලබා ගැනීම බීජ ප්‍රභේදයන් අපි නිෂ්පාදනය කළ යුතු තිබෙනවා ඒක අපි පිළිගන්නවා නමුත් සිදු වී තිබෙන දේ තමයි අපේ බීජ පරිශ්‍රණ ආයතන ටික බිඳ වැටුණා බීජ පරිශ්‍රකයන් ආරක්ෂා කරගන්න ඒ පරිශ්‍රණ සම මුදල් වෙන් කිරීම අඩු කරා ඒ පරිශ්‍රණයන් පිළිබඳ ඇගෙීමක් නැති කරා ඉතින් බීජ පරිශ්‍රණ ආයතන ටික බිඳ වැටුණා ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුනි ඒ බීජ ගොවි පොළවල් පද්ධතියත් බිඳ වැටුණා සමහර බීජ ගොවි පොළවල් විකුණලා දැම්මා ඔබතුමා ගිහලා බලන්න පැල්වැර බීජ ගොවි පොළ දඹුල්ලේ එක පැත්තක් තියෙනවා CIC කෑල්ල අනිත් පැත්තේ තියෙනවා ආණ්ඩුවේ කෑල්ල අපිට පාරේ යනකොටම දැනෙනවා මේක කම්පැනි මේක ආණ්ඩුවේ කියලා මොකද නස්තාවෙච්චි විච් කෑල්ල තමයි ආණ්ඩුවේ කොළ පැහැතින් තියෙන කෑල්ල තමයි CIC එකේ බලන්න වැට වැටක් ඕන්නේ බැලු බැලමට කියන්න පුළුවන් මේ ෆාම් දෙකේ CIC කාර්ය අතේ තියෙන මොකක්ද ආණ්ඩුව අතේ තියෙන මොකක්ද කියලා. එයි මේව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන. මේ තියෙන ගරු සභාපතිතුමනි අපේ රටේ කුසිකර්මාන්තය අපේ සෝජාත අයිතිය රඳා පවතිනවා බීජ මත. ලෝකේ ප්‍රධානම ජාවාරම් තුනක් තිබෙනවා. එකක් තමයි අවියෝද ජාවාරම්. දෙක තමයි ඖෂධ ජාවාරම්. තුන තමයි බීජ ජාවාරම්. ලෝකේ ප්‍රබලතම ජාවාරමක් බීජ ජාවාරම. හැබැයි අපි පසුගිය කාලේ අනුගමනය කරන ප්‍රතිපත්තින් හේතු කොටගෙන ඒ බීජ ජාවාරමේ ගොදුරු බවට අපේ රටේ කුසිකර්මාන්තයත් අපේ රටේ ගොවි ජනතාවත් පත් වී තිබෙනවා. ඒ නිසා මේ බීජ ජාවාරමේ උගුලෙන් අපේ රටේ ගොවි ජනතාව මුදවාගෙන ඒ ගොවි ජනතාව සඳහා හොඳ බීජ ප්‍රවේදයන් ලබා දීම ආණ්ඩුවේ වගකීමක් හැටියට මා සලකනවා. ඒ නිසා විශේෂයෙන්ම බීජ පරිශ්‍රණ ආයතන බීජ ගොවි පොළවල් නව ප්‍රවේදයන් හඳුන්වා දීව මා අපි විශ්වාස කරනවා මේ බීජ ගොවි පොළ ප්‍රමාණවත් නැහැ ගොවි ජනතාවට බීජ සපයන්න. එඳා මේ බීජ ගොවි පොළවල් එක්ක සම්බන්ධ වුණු ගොවි සමිති බීජ නිෂ්පාදනය කරන ගොවි සමිති ගොවි ජාලාවක් ගොඩනැගී යුතු තිබෙනවා. ඒ නිසා අපි අපේ රටේ බීජ ස්වයංජාත බීජ නිෂ්පාදනයකට අපි යන්නේ නැතුව ගරු සභාපතිතුමනි මේකට උත්තර හොයන්න හම්බෙන්නේ නැහැ. අද අපේ රටේ බීජ අවශ්‍යතා විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම එළවලු බීජ විශාල ප්‍රමාණයක් අපිට රටින් ආනයනය කරනවා. මා ගාව තියෙනවා ගරු සභාපතිතුමනි. අපි වරායෙන් එළියට ගන්නකොට රුපියල් 4000ක් වෙන බීජ ඇට ප්‍රමාණය විලදපොලේ විකුණන්නේ 44000ට. ඒ තරම් අධික මිල තීරණයක් මේ බීජ වලට පත් විත එඳ ගොවි ජනතාව මේ බීජ වලින් ඇති වී තිබෙන ගැටලුවට විසඳුමක් අපි ලබා ගිය යුතුන. ඊළඟ අපේ රට මතු වී තියෙන ඉඩම් ගැටලුව. මම දන්නේ නේ මුදල් අමාත්‍යවරයා කෝට්ටේ ජීවත් වෙන ඉඳන් දන්න මෙවැනි යෝජනා එන්නේ කියලා. අපේ රටේ ඉඩම් සම්පත කාර්යක්ෂම කරන්න ඕනේ ඒකාරී. ඔබතුමා සාර්ථකව අසාර්ථක නමුත් ඔබතුමා අතරමැදි කන්නක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන ඉතා වැදගත්. මොකද අපේ ඉඩම් ගත්තාම මාස 7කට ආසන්න කාලයක් තමයි වගාව තිබෙන්නේ. අවුරුද්දේ ඉඩමේ මාස 7යි වගාව තිබෙන්නේ. සමහර ඉඩම් වල මාස 3යි වගාව තිබෙන්නේ. අවුරුද්ද ඉඩම තිබ්බට වැඩක් නැහැ මාස 3යි නම් වගා කරන්න. අවුරුද්දක ඉඩමක් තිබ්බට වැඩක් නැහැ මාස 7යි නම් වගා කරන්න. එනිසා අපේ ඉඩම් ප්‍රමාණය අපිට හෙක්ටයාර 5,05,000ක් තිබුණොත් ඇත්තටම අපේ වාර්ෂිකව බැලුවොත් අපි ඉඩම් උපයෝගිතාවය තියෙන හෙක්ටයාර 1,02,000ක වගේ. එනිසා මේ ඉඩම් මෙහිමම තියාගෙන අපිට මේ ඉඩම් වල කාර්යක්ෂමතාවය වැඩි කළ යුතු තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම තිබෙනවා අතරමැදි කන්නයක් පිළිබඳ යෝජනාව. ඔබතුමා යම් උත්සාහයක් දැරුව අතරමැදි කන්නයක් පිළිබඳව මම හිතා සාර්ථකයි. මොකද යල් මහ කන්නේ ඉවර වෙලා මහකන් නිවරවල ජල් කන්නේ දක්වා ඒ අතරමැදි කාලේ දින 45කට දින 60කට ආසන්න කාලයක් තිබෙනවා රණිල භෝග එක්කෝ අපිට මුංගට එහෙම නැත්නම් උඳු එහෙම නැත්නම් කවුපි එහෙම නැත්නම් මෑකරල් වැනි විවිධ භෝගවලට අපිට මේ අවස්ථාව හදා ගන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා අපේ ඉඩම් සම්පත කාර්යක්ෂම කරන්න නම් අපි අපේ ඉඩම අඩුම තරමේ මාස 10ක්වත් භෝගවල පිරලා තියෙන්න ඕන මාස 10ක්වත් අපේ ඉඩම භෝගවලින් පිරෙන්නේ නැතුව ඉඩම් කොච්චර ප්‍රමාණ සංවර්ධනය කරත් කොච්චර ප්‍රමාණ සත්සද්දුවත් වැඩක් නැහැ නා ඉඩම් සම්පත කාර්යක්ෂම කිරීම ඔබතුමාගේ වගකීමක් කියලා අපි කල්පනා කරා ඊළඟ ප්‍රධාන එක තමයි දැන් ආණ්ඩුව යෝජනා කරලා තියෙන අක්කර 10 වාණිජ ව්‍යාපාර වලට අදන මං කියන්නේ මේක ඉඩ දෙන්න එපා පොළොන්නරුවේ ජනාධිපතිතුමා දන්නෝ මැදිරිගිරිය පැත්තට ගියොත් ඒ ජනතාව ඉඩම් පිළිබඳ ප්‍රශ්නයකටද මුහුණ දෙලා තිබෙනවා දෙයියත් එහා පැත්තේ පාර්ලිමෙන් එහා පැත්තේ ජනතාව මනම්පිටියේ පාර්ලිමෙන් එහා පැත්තේ ජනතාවගේ අලුත් પરම්පරාවට ඉඩක් නැහැ. මහවැලි ව්‍යාපාරය. අපිත් මහවැලි ව්‍යාපාරය ඉපදිච්ච දරුවෝ. අපේ අපිට ඉඩම් හම්බුනේ 1981. ඒ 81 නම් මට හෝ මගේ අක්කට ඉඩමක් හම්බුනේ අපේ අම්මටයි තාත්තටයි විතරයි ඉඩම හම්බුනේ. හැබැයි දැන් 81 අපේ අක්කගේ දරුවෝ ඉන්නවා දැන් ඒගොල්ලොත් විවාහයටපත් වෙලා. හැබැයි තුන්වෙනි પરම්පරාවට ඉඩක් නැහැ. එනිසා වුන්ටද සිද්ධ වෙලා තියෙනවා වෙන වෙන තැන් වලට සංකේන්ද්‍රණය වෙන්න. එනිසා මේ තුන්වෙනි પરම්පරාවේ දෙවෙනි પરම්පරාවේ දුව දරුවන්ගේ ඉඩම් ගැටලුවල විසඳුමක් හොයන්න. ඒ ඉඩම් ගැටලුවල විසඳුමක් හොයන්න නැතුව කෝට්ටේ ඉන්න මුදල් නැමැතිවරයා. අක්කර 1000 ගානේ කම්පැනි වලට දෙනවා කියන එක කිසිසේත්ම මේ ඉඩම් මේ ගොවි ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලුවට උත්තරයක් නෙවෙයි. මේ ඉඩම් අයිති මේ රටේ ජනතාවට. එසේ නැතුව මේ ඉඩම් කවරෝ කම්පැනික ප්‍රාග්ධනයට යටත් කරන්න ඉඩකඩ ලබා නොදී යුතුයි. එනිසා මේ ඉඩම් පිළිබඳ තමුන්වාස මේට වඩා සැලකිලි ලක්කරාවි කියලා මම හිතනවා. මේ වාණිජ ව්‍යාපාර වෙනුවෙන් ඉඩම් ලබා ගන්නව වෙනුවට ගොවි ජනතාවගේ තුන්වෙනි දෙවෙනි પરම්පරාවේ දුව දරුවන් වෙනුවෙන්
විනාඩි දෙකක්
ඔබතුමා දන්නවා ගිරිතල ව්‍යාපාරයේ ගොවි දරුවන්ගේ ප්‍රශ්නේ. ගිරිතල ව්‍යාපාරය ආරම්භ කර දැන් අවුරුදු 50කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. හැබැයි තුන්වෙනි પરම්පරාවේ දුව දරුවන්ට ඉඩකඩම් නැහැ. ඉඩම 3ට 4ට බෙදිලා අක්කර 5 එකට තිබුණට 3ට 4ට බෙදිලා තියෙන ඉඩම ඒ ඉඩමෙන් ඒගොල්ලන්ගේ ජීවිත වගා කර ඒ වගා ප්‍රමාණවත් නම් තමයි ජීවිත ඉස්සරහට ගෙනෙන්නේ. ඉතින් මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ අවධානය යොමු කරන්න. 3 අපේ රටේ කුසකර්මාන්තයේ තාක්ෂණය කැඳවගෙන ඉන්නේ. අපේ හැම ශාස්ත්‍රයක්ම තාක්ෂණය ආවට ඉතාමත් ඉබිගමනින් තමයි කුසකර්මාන්තයේ තාක්ෂණයමින් තිබෙන්නේ. ඒ නිසා තාමත් අපි කුසකර්මාන්තේ සාම්ප්‍රදායික ලක්ෂණ වලින් පිළිනු නව තාක්ෂණයට බද්ධ කරගන්න බැරි වෙච්ච ශේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙනවා. ඉත කුසකර්මාන්තේ තාක්ෂණය තුළ ක්‍රීමි කරේ තමුන්වාන්සේ අවධානය යොමු කරන්න ඕනකම. ඒ වගේම කුසකර්මාන්තේ සංවිධිත කරන්න ඕනකම තිබෙනවා. අයාල යන කුසකර්මාන්තය තිබිලා හරියන්නේ නැහැ ගරු එමුතුමනි. විශේෂයෙන්ම අපි දන්නවා ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න වෙළඳපොළ මට්ටම පිළිබඳ සැලකිල්ලක් කරලා. ඒ නිසා තමයි රතිඤ්ඤ අවුරුදු කාලයට වැඩිය නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා තමයි ඇඳුම් අවුරුදු කාලයට වැඩිය නිෂ්පාදනය කරන්නේ. මොකද පාරිභෝගික සහ වෙළඳපොළ අතර පාරිභෝගික සහ නිෂ්පාදක අතර සම්බන්ධයක් තිබෙනවා. සෑම නිෂ්පාදනයක් මෙන්නේ වෙළඳපොළ පිළිබඳ සැලකිල්ලක් සැලකිල්ල කරගෙන. හැබැයි කුසකර්මාන්ත නිෂ්පාදනය සිද්ධ වෙන්නේ වෙළඳපොළ පිළිබඳ සැලකිල්ලක් කටමින් නෙවෙයි. ගියසරේ වට්ටක් කලාබයි නම් මේසරේ වට්ටක් ඉඳනවා. ගියසරේ මිරිස් ලාබයි නම් මේසරේ මිරිස් සිටවනවා. ඉතින් වෙළඳපොළ පිළිබඳ සැලකිල්ලක් ලක් කරමින් නෙවෙයි අපේ රට කුසකර්මාන්තේ වෙළඳපොළ නිෂ්පාදනය ඉන්නේ. ඒ නිසා තමයි සිදු වී තිබෙන දේ තමයි අතිරේකවල නිෂ්පාදනයක් ආව හැටියෙම නිෂ්පාදන වෙළඳපොළ කඩාවැටෙනවා අඩු මිලක් වුන්ට ලැබෙනවා. ඒ නිසා වෙළඳපොළ ක්‍රමවත් කර ගැනීම නිෂ්පාදන ක්‍රමවත් කර ගැනීම අතිශය වැදගත්. මම හිතන කුසකර්මාන්තේ 100%ක් සංවිධිත කරන්න බෑ. හැබැයි අඩුමතරම නිෂ්පාදනයේ 60%ක්වත් අපි දන්නා නිෂ්පාදනය අපි දන්නා සංවිධිත භාවයකට කුසකර්මාන්තේ ගේන්න පුළුවන්කම තිබෙනවා නම් මේ වෙළඳපොළේ ගැටලුවට අපිට උත්තරයක් වෙන්න පුළුවන්කම තිබෙනවා. අද සිදු වී තිබෙන දේ තමයි අපේ ලුණු වෙළඳපොළ බැලුවොත් අපිට ප්‍රධාන ලුණු කලාප තුනක් තිබෙනවා. එකක් යාපනයේ, අනිත් එක දඹුල්ල, අනිත් එක මොනරාගල. හැබැයි මේ කාල තුනක් තිබෙන මේකට. හැබැයි අද සිදු වී තිබෙන මොකද? දඹුල්ලේ ලුණු වෙනකොටම මොනරාගල ලුණු වෙනවා. මොනරාගල ලුණු වෙනකොටම යාපනයේ ලුණු වෙනවා. හැබැයි මේ පරිසර තත්ත්වයන් තුනක් තිබෙන කලාප තුනක්. ඉතින් මේ ලුණු වෙළඳපොළ අපිට සංවිධිත භාවයක් හැදුවොත් අපිට මාස 3-4 ලුණු මදි වේවි. ඒ ලුණු ටික අපිට ගේන්න පුළුවන්. හැබැයි මාස 3-4ට අවශ්‍ය ලුණු පිළිවන් සැලකිල්ලක් කරලා වෙළඳ මාත්‍යාංශ දෙන්න පුළුවන්. මෙච්චර අපිට මේ මාස 3 ලුණු ගේන්න. ඊට වඩා ගේන්න එපා. වෙළඳපොළ සංවිධිත කරන්න පුළුවන්. ඒ ගේන ටිකත් අපිට වගා කිරීම සඳහා සලස්මකට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා වගාව සංවිධිත කරන එක අතිශය වැදගත් කියලා අපි කල්පනා කරන කුසකර්මාන්තයේදී. තුන්වෙනි එක අස්වැන්න නෙලීම පිළිබඳ ප්‍රශ්නේ. අපේ රටේ අද අස්වැන්න නෙලන්නේ කොහොමද? පළතුරු අස්වැන්න නෙලන්නේ කොහොමද? පළතුරු අස්වැන්න නෙලන්නේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නෙවෙයි අද. අද ගස් පිටින් බදු ගන්න. පොළොන්නරුවට එන අඹ ගහ බදු ගන්නවා. බදු ගත්ත කෙනා පැහිච්ච ගෙඩියයි, දළු ගෙඩියයි, ගැට ගෙඩියයි ඔක්කොම එකට කඩන්න ඕන. මොකද ගහ තියලා එන්න බෑ. ගහ විතරක් ඉතුරු කරලා ඔක්කොම නෙලාගෙන එනවා. ඒ විතරක් නෙමෙයි මේ පළතුරු නෙලීම සඳහා අපි ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ තාම. තාමත් අඹ ගහේ පොඩි දැලක් දැල් කැල්ලා කරලා ගොට්ටක් කරලා අඹ හොල්ලනවා ගහට නැගලා. මෙහෙම අඹ කඩනවද ලෝකේ? මේ මා පළතුරු නෙලනද ලෝකේ? එනිසා මේ පසු අස්වනාස්තය පිළිබඳ විශාල පර්යේෂණ ගන්නවා ඔබතුමා ඉන්න අනුරාධපුරයේ පසු අස්වනා අස්වනු නාස්ති පිළිබඳ පර්යේෂණ ආයතනය සිදු කරලා තිබෙනවා. හැබැයි ඒ පර්යේෂණ පර්යේෂණාගාරයට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ කිසිදු පර්යේෂණයක් මේක භූමියට ගිහිල්ලා නැහැ. ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. අපිට ප්‍රදර්ශනයට ගියොත් බලා ගන්න පුළුවන්. අපිට පසු අස්වනු නාස්ති පිළිබඳ ආයතනයට ගියොත් ඒ පිළිබඳ කරලා තියෙන විවිධ පර්යේෂණ පිළිබඳ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් කියනවා. හැබැයි වස් පොදු කුසකර්මාන්තයත් එක්ක මහා කුසකර්මාන්තයත් එක්ක කිසිසේත්ම සම්බන්ධ නොවුණු පර්යේෂණ තිබෙනවා. එහෙනම් මේ පසු අස්වනු නාස්ති පිළිබඳව තමුනාංශගේ අවධානය යොමු කරාවි කියලා මා කල්පනා කරනවා. ඊළඟට අපිට වළක්වන්න බැරි විදිහටම මා හිතනවා කරු සභාපතිතුමනි අපි නව ගබඩා සංකීර්ණ වලට යා යුතු තිබෙනවා. අපි නෙලා ගන්න අස්වැන්න එක විට වෙළඳපොළ දෙනවා වෙනුවට ඒ අස්වැන්න යම් ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් වෙළඳපොළ අවශ්‍යතාවය මත නිකුත් කිරීම පිළිබඳ සැලකිල්ලට අපි ලක් කළ යුතු තිබෙනවා. දැන් අලුත් සංකල්ප දැන් සංකල්පයක් නමේ මේ ගැටලුවට උත්තරයක් හම්බ වෙట్లా ආර්ථික මධ්‍යස්ථානය සංකල්ප ඉවරයි. ආර්ථික මධ්‍යස්ථානය තමයි මාෆියාව. අද ගොවිය තමංග අස්වැන්න නෙලාගෙන ඇවිල්ලා දඟුළු පාරේ අපි දැකලා තිබෙනවා. උදේ 8 ඉඳන් ගෝණිය තියාගෙන ඉන්නවා අවස 5 විතර වෙනකම්. මුදාලාලි වලල්ලක් එකතු වෙලා මොකද කරන්නේ? ගොවිය රස්තියාදු කරලා ඇති වෙනකම් ඉඳලා ගන්නවා. මේක අද සිද්ධලා තිබෙනවා. එඳ මේ ආර්ථික මධ්‍යස්ථානෙන් අපේක්ෂා කරා නම් වෙළඳපොළ ඉතා නිෂ්පාදනය සහ වෙළඳපොළ අතර දාමය කිට්ටු කරලා ගොවියට කෙලින්ම ගිහිල්ලා විකුණන්න පුළුවන් දාමය හැදුවනම් අද එහෙම සිද්ධ වෙලා නැහැ කරු සභාපතිතුමනි. ද ආර්ථික මධ්‍යස්ථානවල ඒ අර්බුදය මත වෙලා තිබෙනවා. අද ඒ මුළු වෙළෙන්දන්ගෙම ආධිපත්‍යකට පත් වෙලා තිබෙනවා. ගොවියා හෙම්බත් කරලා ගොවියගේ එළවලු ටික හවස 2-3 වෙනකන් තියන් ඉඳලා ගොවියට ආපෝ ගෙනියන්න බැරි තත්ත්වයක් නිර්මාණය කළා තමයි ඇවිල්ලා ගාන කියලා අරගෙන යන්නේ. ඒ නිසා උදේ මුදලාලේ ටික ඔක්කොම උදේ බාර් එකට එනවා. හතර වටේ කරගෙනවා කැරකි කැරකින එකක්වත් ගන්නෙ නැහැ මිල කියන්නේ නැහැ. අන්තිමට හෙම්බත් කළා තමයි මිල කියන්නේ. ඒ නිසා අද ආර්ථික මධ්‍යස්ථානයේ ගොවි ව්‍යාපාරික ජාලය ගොවිය ගිලටිනියට අරගෙන තිබෙනවා. ඒ නිසා එකෙන් මුදවා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ මේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්න. ඊළඟ කරු සභාපතිතුමනි වෙළඳාම් පිළිබඳ ප්‍රශ්න. ගබඩා කරන වගේම මේ දාමය අඩු කරන්න ඕනකම තිබෙනවා. අපි අද නුවරඑළිය එළවලු සමහර අවස්ථාවල දඹුල්ලට ගෙනිහිලා තමයි කොළඹට එන්නේ. ඒ නිසා අපේ එළවලු ආසන්න වශයෙන් ගත්ත මා දැක පරීක්ෂණ වාර්තාවක් තිබුණා 38ක් එළවලු නිෂ්පාදනයේ 38ක් අපතේ යනවා. අපි ගෝවා කිලෝ 100ක් නිෂ්පාදනය කරොත් ගෝවා කිලෝ 38ක් අපේ පරිහරණය කරන්නේ නැහැ. ගෝවා කිලෝ 62යි පරිහරණය කරන්නේ. ගන්න මුදලාලි දන්නවා 100ක් ගත්තට 62යි කන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් 100ේ මිල 62කට තීරණය කරන්න. ඒ නිසා මේ නාස්තියවම කරගන්නේ නැත්තම් විශේෂයෙන්ම එළවලු ප්‍රවාහණයේදී සහ තලවියේදී ඇති වී තිබෙන මේ ගැටලුවට විසඳුමක් අවශ්‍යකම තිබෙනවා. අපි මොනතරම් ඵලදායීතාව වැඩ කරත් වැඩක් නැහැ. අපි ඒ ඵලදායීතාව විශාල ප්‍රමාණයක් නාස්ති කරමින් තිබෙනවා. ඒ නිසා මේ වෙළඳපොළ පිළිබඳ මේ ඇති වී තිබෙන ගැටලුව කෙරෙහි තමුන්වාසගේ අවධානය යොමු කරන්න කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාවගේ ජීවිතය එකක ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් අනිත් පැත්තෙන් ඔවුන්ගේ සමාජ ජීවිතයත්. ගොවි ජනතාවටද සමාජ ජීවිතයක් නැහැ. සභාපතිතුමනි ඔවුන් තමයි දරිද්‍ර රේඛාවෙන් පහළම ඉන්නේ. ඔවුන් තමයි නූගත්කමෙන් පහළම ඉන්නේ. ඔවුන් තමයි සෞඛ්‍ය අනාරක්ෂිතතාවයෙන් පහළම ඉන්නේ. ඔවුන් තමයි පිරිසිදු ජලය නැතිකෙන් පහළම ඉන්නේ. ඔවුන් තමයි ඉස්තාම පෑගෙන කොටස බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා තමුන්වාසික මත්තට විශේෂෝක කීමක් තිබෙනවා. ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වයත් ඔවුන්ගේ සමාජ ජීවිතයත් ඉදිරියට ගෙනින්න ඒ සඳහා අවශ්‍ය වෙන සැලසුම් සහ ක්‍රියාමාර්ග විශේෂයෙන්ම අපි දන්නවා අපි එක දිස්ත්‍රික්කේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඔබතුමත් ගෝවිතං කරලා තියෙනවා. ඔබතුමගේ තාත්තත් ගෝවිතං කරා. අපිත් ඒ ආසන්නම ගෝවිතං කරලා තිබෙනවා. එනිසා කුසකර්මාන්තේ මේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් ඉතාම සමීප ශේත්‍රයක්. ඒ ශේත්‍රය වර්ධනය කිරීම සඳහා තමුන්වාසගේ මෙදියත් වීම අපේක්ෂා කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම.
අමතිතුමත් දිසානායක අපේ අනුර මහත්තයත් දිසානායක
නියෝජ්‍ය කතානායකතුමනි මම විවෘතව ආරාධනා කරනවා මොකද මෙතුමා කුසකර්ම අමතිවරයා විදිහට ඔය කියපු සියලු කාරණා සාර්ථක කරගන්න හැදුවා. නමුත් එතුමටත් අපහසුුණා. ඒ නිසා මම මෙතුමට ආරාධනා කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් විදියට හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් විදියට සම්බන්ධ වෙලා මේක ශක්තිමත් කරන්න අපට ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්න කියලා මම ආරාධනා කරනවා.
ගරු ගායන්ත කරුණාතිලක මෙතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම වැදගත් අමාත්‍යාංශ කීපයක් ගැනම විවාද කරන දවසක් නිසා අපේ කතික ලැයිස්තුව බැලුවාම විශාල පිරිසක් ඉන්නවා අද දවසේ කතා කරන්න. සමහරුන්ට විනාඩි 3-4යි ලැබිලා තියෙන්නේ. ඒ නිසා විනාඩියත් ලොකුයි. මමත් විනාඩි 3-4කට විතරයි කාලය ගන්න. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයට බලපාන කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්න කීපයක් පිළිබඳව පමණක් මේ වෙලාවේ අවධානය යොමු කරනවා. අපි අද දන්නවා ලංකාවේ තේවගාවට අවුරුදු 150ක් ලබන වර්ෂය වෙනකොට සම්පූර්ණ වෙනවා. මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක තේවගා ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ අතර අද රටේ කොයිතරම් අලංකාර වතු තිබුණත්, විශාල වතු තිබුණත්, රජයේ අයිතිය තියාගෙන පෞද්ගලික සමාගම් වලින් ඒවා පාලනය කරත්, අද රටේ තේ නිෂ්පාදනයේ 70% ගණනක්ම නිෂ්පාදනයට දායක වන්නේ කුඩා තේ වතු හිමියෝ. කුඩා තේවතු හිමියෝ පාර්ලිමේන්තු පනතට අනුව අක්කර 50ට අඩු උදවිය හරියට ගණන් ගත්තත් 180 ගණනක්ම ඉන්නේ අක්කර 2ට අඩු කුඩා තේවතු හිමියෝ. එහෙනම් මේ රටේ සාමාන්‍යම ජනතාව තමයි අද තේ කර්මාන්තයේ ප්‍රබලම කොටස්කරු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට විශේෂ ගෞරවයක් හැමතිස්සෙම දැක්විය යුතුව තිබෙනවා. මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගේ රජයෙන් තේ වගාවටත් එකවරම වර්ෂයට අවශ්‍ය පෝර සහනාධාරය දීමට මුදල් වෙන් කරලා ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. දැනට ඒ වගා කරන දිස්ත්‍රික්කවලට ඒක ලබා දීලා තිබෙනවා. තවමත් සමහර කුඩා තේවතු හිමියන්ට ඒ මුදල් ලැබිලා නැහැ. අපි ඒ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. අපි විශ්වාස කරනවා ඉතා ඉක්මනින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරගෙන සියලුම කුඩා තේවතු හිමියන් වෙත ඒ වර්ෂයටම අදාළ පෝර සහනාධාරයේ මුදල් චෙක්පත් ටික ලබා දීමට කටයුතු කරයි කියලා. ඒ වගේම අද මේ පෝර සහනාධාරය කුඩා තේවතු හිමියන්ටත් එකවර ලබා දීම අලුත් අත්දා බැලීමක් කරලා අපි පසුගිය වර්ෂයේ ආරම්භ කරා. ඒක ඊළඟ වර්ෂයේ වෙනකොට ඒකේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ සහ යම් යම් සංශෝධන සිදු කළොත් හොඳද කියන එක ගැන අවධානය යොමු කරොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. මොකද සමහරු මේක උපරිම ප්‍රයෝජනෙ ගත්තත් සමහර උදවියට යම් යම් තමන්ගේ තියෙන ආර්ථික අමාරුකම් ප්‍රශ්න එක්ක වර්ෂයකටම සරිලන පෝර සහනාධාර මුදල රඳවගෙන ඉඳලා අවශ්‍ය අවස්ථාවල්දී පෝරදා ගැනීමට ක්‍රමවේදයක් නැති බවත් පේන්න තියෙනවා. විශේෂයෙන්ම අපි පාසල් දරුවන්ට නිලැඳුම දුන්නා. මේක හැම රජයක්ම ඒ විදිහට ගෙනාවා. පසුගිය වසරේ විශාල මුදලක් ඉතිරි කර ගැනීම සඳහා නාස්තිය දූෂණය නැති කර ගැනීම සඳහා කොමිස් කුට්ටි අනේව නතර කර ගැනීම සඳහා විශේෂයෙන්ම ප්‍රවාහන මුදල් පවා ඉතිරි කරගෙන අලුත් ක්‍රමයකට අතිගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ වවුචර් ක්‍රමයට දරුවන්ට නිලැඳුම් ලබා දුන්නා. පළවෙනි අවුරුද්දේ පොඩි පොඩි අඩුපාඩුකම් දැනින් දැන සිද්ධ වුණා. අලුත් අත්දැකීමක්. නමුත් මේ වර්ෂයේ වෙනකොට ඒ සියලුම දේවල් වගේ නැති කරගෙන පහසුවෙන් විශාල මුදලක් ඉතුරු කරගෙන දරුවන්ට නිලැඳුම දෙන්න වවුචර් ක්‍රමයේ සාර්ථකව අපේ රජයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ පෝර සහනාධාරෙත් එක විටම කුඩා තේවතු හිමි අතට සල්ලි දීලා සමහරු මේක හරියට පාවිච්චි කරනවා සමහරුන්ට හරියට කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අලුත් ක්‍රමයක් ගැන හිතනවා නම් ඒකත් සමහරක් විට වවුචර් ක්‍රමයකට හරි එහෙම නැත්නම් තමන් දලු සපේන තේ කර්මාන්ත ශාලාවෙන් තමන්ගේ මාසික දලු සල්ලි ලැබෙනවා වගේ පෝරවලටත් අවශ්‍ය වෙලාවට ලබා දීමට පුළුවන් ක්‍රමයක් ඇති කරොත් හොඳයි කියලා මම විශේෂ අවධානය යොමු කරන්න කැමැතියි. ඒ වගේම තේ ශක්ති කර්මාන්ත ශාලා මේ වෙනකොට ගණනාවක් වැහිලා ගිහින් තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ මා නියෝජනය කරන LPT තේ කර්මාන්ත ශාලාවත් වැහිලා ගිහින් තිබෙනවා. තවත් ප්‍රදේශ ගණනාවක් ඊයේ වැවිලි කර්මාන්ත ඇමතුමා පිළිතුරු දෙනකොටත් ඒ ගැන සඳහන් කරා. මේවා විධිමත් ගිවිසුම් වලට ගිහිල්ලා පෞද්ගලික අංශයට හෝ බදු දීමට අදහසක් තිබෙන බව එතුමා සඳහන් කරා. මම හිතනවා ඒක ඉතා හොඳ වෙයි කියලා. රජයට බරක් නොවී මේවයි පාලනය හරියට ගෙනහිල්ලා අවසානයේ කුඩා තේවතු හිමියටත් රටේ තේ කර්මාන්තයටත් ප්‍රයෝජනවත් වෙන බවට ඒවා පත් කරන්න පුළුවන් වෙයි ඒ කටයුත්ත කරොත්. දැනට වැහිලා ගිහින් තියෙන කර්මාන්ත ශාලාවල සමහර තැන්වල සේවකීන්ට වැටුප් ලැබීමේ ප්‍රමාදකම් තිබෙනවා. ඒ වගේම හිගදළු සල්ලි ලබා දීම ගැනත් ප්‍රශ්න තිබෙනවා. මම ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා තේ කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ඒ ගැන වැඩපිළිවෙළක් ඇති කරලා කඩිනමින් කුඩා තේවතු හිමියන්ට හිගදළු මුදල් ගෙවන්නටත් සේවකින්ගේ වැටුප් ගෙවලා අවසන් කරන්නත් ක්‍රියා කරන්න කියලා. අවසාන වශයෙන් අද දවසේ හැටියට කිසිම කාරණයක් ලොකුවට කරන්න පුළුවන් දවසක් නෙවෙයි. අත් වශයෙන් හැමෝටම තමන්ගේ පළාත ගැන කතා කරන්න තියෙන අමාත්‍යාංශ ගණනාවක් තියෙන්නේ. තේ මිල පහුගිය දවස්වල බැස්සා. කාලෙන් කාලෙට එහෙම ඒවා වෙනවා. නමුත් අපි දැක්කා විරුද්ධ පක්ෂයේ සමහරු කියනවා තේ මිල බැස්සාම මේ ආණ්ඩුව ආවම වින බැස්සා කියලා. හරියට ආණ්ඩුව කියලා මේක බැස්සුවා වගේ තමයි සමහර අය අතර ප්‍රචාර ගෙනිච්චේ. හැබැයි අද විශාල වශයෙන් තේ මිල ඉහළ ගිහින් තියෙනවා. හැබැයි බහිනකොට ආණ්ඩුව නගිනකොට ඉබේට. නමුත් මේක අපේ කුඩා තේවතු හිමියෝ කල්පනා කළ යුතුව තිබෙනවා. අද මේක වැඩි වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතුමා මේක බැහැලා තිබුණා නම් අද කියයි ඔන්න ආණ්ඩුව ඇවිල්ලා මෙන්න මේමයි මේක බැස්සේ එහෙම කිකි කතන්දර කියයි බොහොම හොඳ පාඩම් ටිකක් කියා දෙයි. නමුත් අපි කියනවා අපේ ආණ්ඩුව යටතේ දැන් තේ මිල වැඩි වෙලා තිබෙනවා. මේක තව තව අලුත් වෙළඳ පොළවල් හොයාගෙන අපි විධිමත් ක්‍රමවේද වලට ගිහිල්ලා අපි ස්ථාවර තේ මිලක් ලබා දීමට කටයුතු කරන්න අපේ රජයේ හැටියට විශේෂයෙන් කල්පනා කරනවා කියන එක විශ්වාස කරනවා.
හොඳයි.
අවසාන වශයෙන් මේ වැවිලි සමාගම් පිළිබඳවත් අවධානය යොමු කරන්න. මේවයි අද පළදහිතාවය ගැන නැවත නැවත බලන්ට ඕන. වඩාත් ප්‍රයෝජනවත් රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත් විදියට මේවා කළමනාකරණය කරගන්න කල්පනා කරන්න කියලා ඉල්ලමින් වෙලාවේ හැටියට විනාඩි කිහිපයක් හරි අපේ පළාත වෙනුවෙන් කතා කරන්න ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.